नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स
අදාපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ උපරි පඤ්ඤාසිකේ බාල පඬිත සූත්‍රය. මේ බාල පඬිත සූත්‍රය විශේෂ සූත්‍රයක්. කර්මයේ විපාක සත්‍යයන්ට හඳුන්වලා දෙන. එම නිසාම මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි ගමනේ පළමුවෙන්ම දේශනා කරපු සූත්‍ර කිහිපයට මේ සූත්‍රයත් අයත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක් සමයක සවැත් නුවර සමීපෙහි වූ චේත නම් කුමාරයාට අයිතිව තිබුණ වනයේහි අනාථපිණ්ඩික නැත්නම් අනේපිඩුසිටුමා විසින් ඉදිකරන ලද ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි භාගතුන් වහන්සේ භික්ෂූ නමතන භික්ෂූණි යනුවෙන් භාගතුන් වහන්ස යනුවෙන් භික්ෂූන් ප්‍රතිවචන දෙන භාගතුන් වහන්සේ මෙන්න මේ බාලපඬිත සූත්‍රය භික්ෂූන්ට දේශනා කරන භික්ෂූණි මේ බාල පුරුෂයාගේ නැත්නම් බාල පුද්ගලයාගේ බාල නිමිති නැත්නම් බාල ලක්ෂණ තුනක් තියෙනවා මොනවද කියනවනම් මේ යම්කිසි පුද්ගලයෙක් බාලයයි හඳුනනවා නම් ඒ පුද්ගලයා කයින් කරනවා නම් කරන්නේ නරක වැඩක් එහෙම නැත්නම් අකුසලයක් නැත්නම් පාපයක් වචනයක් කියනවා නම් නරක වචනයක් කියන්නේ පව් පිරෙන අකුසල් පිරෙන වචනයක් තමයි කතා කරන්නේ සිතින් සිතුවිල්ලක් හිතනවා නම් අකුසලයක් තමයි හිතන්නේ මෙන්න මේ ලක්ෂණ තුන අනුව නුවණ තියෙන පුරුෂයෝ මෙන්න මේ පුද්ගලයාව දැනගන්නවා මේ පුද්ගලයා බාලෙක් කියලා. මෙන්න මේ ලක්ෂණ තුන සහිත බාල පුද්ගලයා ප්‍රතිඵල තුනක් ලබනවලු මේ බාල බව නිසා. මොකක්ද? මේ බාල පුද්ගලයාට ඇහෙනවලු යම්කිසි මිනිසුන් රැස් වෙන තැන්වල ඒ මිනිස්සු නොඑක් දේවල් කතා කරනවා. ඒ කතා කරනකොට ඒ පුද්ගලයෝ කියනවලු මිනිස්සු කියනවලු සත්තු මරණ එක හොඳ නැහැ. හොරකම් කරන එක හොඳ නැහැ. කාමේ වර්ධවා හැසිරෙන එක හොඳ නැහැ. බොරු කියන එක හොඳ නැහැ. සුරා මේරය පානය කරන එක හොඳ නැහැ කියලා. ඉතින් ඒ බාලයාට හිතෙනවලු මේව අහගෙන ඉන්නකොට මේ මිනිස්සු දොස් කියන මිනිස්සු නරකයි කියන දේවල් මාතුල පේන්න තියෙනවා කියලා ඒ බාලයාට දුකක් දුම්නසක් ඇති වෙනවා. අනගාටුවක් ඇති වෙනවලු තමයි පිළිගන්නේ. මේ මිනිස්සු මටයි මේ බනින්නේ. මං වැණියටයි කියලා. මෙන්න මේක තමයි පළවෙනිම ප්‍රතිඵලය ඒ බාලයාට තමන්ගේ බාල ක්‍රියාව නිසා පහත් බාලය කියන්නේ පහත් කියන එකයි. ඒ පහත් ක්‍රියාව නිසා ලැබෙන. දෙවෙනි ප්‍රතිඵලය තමයි ඒ බාලයාට තේඳ තියනවලු දරුණු හොරු. නැත්තම් දරුණු අපරාධකාරයන්ට රජ්ජුරුව දෙන දඬුවම් මේ කාලේ නම් වාසනාවකට ඒ තරම්ම දරුණු දඬුවම් නැහැ. නමුත් ඒ දවස්වල මේ දෙතිස් වද කියන දරුණු වද වන්දන තිබ්බා. රජවරු සොරකම නැත්තම් අපරාධය වළක්වන්න ඒ දරුණු වද වන්දන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වද වන්දන බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා මොනවද කියලා? කසයෙන් තලනවා පළවෙනි වදපන්නේ නැත්තම් වේවැලෙන් තලනවා. වේවැල කියන්නේ මේ අපේ පාසල් වල ළමයින්ට ගහන්න පාවිච්චි කරන වේවැල් නෙමෙයි. වේවැල කියන්නේ ලොකු ගහක් තියෙන කොසු මිටක් විතර ඝනකම තියෙන වේවැල කියන්නේ අන්න ඒකට. වේවැලෙන් පහර දෙනවා කියන්නේ ඒකෙන් පහර දෙනවා. අපිට වේවැල කිව්වම මතක් වෙන්නේ ඉතාලම හිමි එකක් නේ. වේවැලෙන් පහර දෙනවා. එහෙම නැත්තම් මිටි එහෙම නැත්නම් කොට දඬු දණ්ඩේ කොට පොල්ලකින් පහර දෙනවා. පොලිසිය පාවිච්චි කරන්නේ. අන්න එවැනි ඉතා මිටි පොල්ලකින් පහර දෙනවා කියලා වෙනම දඬුවමක් තියෙනවා. එහෙම නැත්නම් අත කපනවා. එහෙම නැත්නම් අත් දෙකම කපනවා. එහෙමත් නැත්නම් පාදය කපනවා. නැත්නම් පාද දෙකම කපනවා. ඊට පස්සේ ඒ හොරු සමාජයේ හැසිරෙනකොට අන්න සමාජය දැනගන්නවා මේ කකුල් නැත්තේ රජුරු කකුල කපපු හින්දා. එහෙම කළේ මෙවැනි හොරකමක් කරපු හින්දා, අපරාධයක් කරපු හින්දා කියලා අන්න පුද්ගලු විශේෂයෙන් බය වෙනවා වැරදි කරන්න. අද නම් අපිට එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. සමහර විට ඒ නිසා වෙන්නේ නැති අපරාධ නවතින්නෙත් නැති. මේ බාල පුද්ගලයා බලනවලු රජුරු දෙන දඬුවම් තව මොනවද? සමහරුන්ගේ අත් කකුල් දෙකම නැත්තම් අත්පා දෙකම කපන වර්ග දෙකම, අත් දෙකයි පාද දෙකයි හතරම කපනවා, කන් දෙක කපනවා, එහෙම නැත්තම් නහය කපනවා. කොයිතරම් දුකක් ඇද්ද මේ නහය කපපු මිනිස්සුන්ට ආයි සමාජයට යන්නේ? නැත්තම් කන් කපපු මිනිහෙකුට නැවත සමාජයේ ජීවත් වෙන්න ගියාම සා අපහසුතාවයකට පත් වෙන සිද්ධ වෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. එහෙම නැත්තම් කන්නාස දෙකම සිඳිනවලු. එහෙමත් නැත්තම් බිලංගතා ලිකය කියන දඬුවම දෙනවා. මොකක්ද මේ මොලේ කපාලය, එහෙම නැත්තම් මේ හිස් කබල උඩ කොටස ඇරලා කාඩි ලුණු දානවා. ඒක ඉතින් දරුණු වදමන්දන. එහෙම නැත්තම් සංක මුණ්ඩි කර්ම නැත්තම් හක් ගෙඩියක් වගේ ඔලුව කරනවා කියන මේ බෙල්ලෙන් උඩ කොටස හැම ගලවල බොරළු වලින් ඔලුව අතුල්ලනවලු හක් ගෙඩියක් වගේ දිලිසෙනකම්. ඒ වගේ දරුණු වදබන්ධන කරනවලු නිකම්ම මරන්න නැතුව. එහෙම නැත්නම් රාහුමුක කියන වදේ දෙනවලු. රාහුමුක කියලා කියන්නේ යකඩ අඬුවෙන් මුව විවර කරලා කට ඇරලා ඇතුලේ පහනක් වත්තු කරනවා. එහෙම නැත්නම් ජෝතිමාලික නැත්නම් ගිනි මාලාව කියන දඬුවම දෙනවලු. මොකක්ද? තෙල් පොඟවපු රෙද්දක් මුළු ඇඟේම ඔතල ගිනි තියනවා. එහෙම නැත්තම් හත්පජ්ජෝත කියන අත අවුලන කර්මය කරනවලු. මොකද්ද? අත් දෙක එකට බැඳලා අත් දෙකට විතරක් ගිනි තියනවා. මෙවැනි දරුණු වදබන්ධන රජවරු දීලා තියෙනවා. එහෙම නැත්තම් පලිග පරිවර්තක කියන කර්මය කරනවලු. එක පැත්තකට ඇල කරලා නිදි කරලා එක කනකින් යකඩ කූරක් ගන්නවලු පොළොවේ හිටින් අනික් කනින් හරහා ගිහින්. ඊට පස්සේ කකුල් දෙකෙන් කරකවනවා ඒ වටේ. ඒක තමයි පලිග පරිවර්තකය කියලා කියන්නේ. එහෙම නැත්තම් තෙල් කටාරමේ බස්සනවලු. දැන් ඔය අපේ කැලණිතිස්ස රජුළු රහතන් වහන්සේ නමකටත් දෙන්න යුතුන දඬුවම ඒක තමයි තෙල් කටාරමේ බස්සනවා. රත් වෙච්ච තෙල් කටාරමකට බස්සනවා. එහෙම නැත්තම් චීන බල්ලන් ලවා කවනවා. දඩයන් බල්ලන්ට කන්න දානවා. එහෙම නැත්තම් පන පිටින් ඉඳද්දි අත් දෙක එක්කහු කරලා යකඩ කූරක් ගහලා කකුල් දෙක ධනිස්සෙන් එක්කහු කරලා යකඩ කූරක් ගහලා උල හින්දවනවා. ඒ වගේ දරුණු කර්ම කරලා ඉතින් දැන් මේ මිනිස්සු එකපාරට මැරෙන්නේ නැහැනේ. ජනතාවට පේන්න ඉන්නවා මෙහෙම ඉතාම දැඩි දුක් විඳිමින් ඉන්න නරක වැඩ කරපු මිනිස්සු. එහෙම නැත්තම් කඩුවෙන් ගෙල සිදිනවලු. මේ වගේ විවිධ වර්ගයේ දඬුවම් බැලුවහම කඩුවෙන් කියලා සිඳින එක තියෙන පොඩි මෙට වගේ දැනෙනවා. ඒ වගේ දරුණු වදමන්දන දෙනකොට මේ නරක වැඩ කරන නැත්නම් පහත් වැඩ කරන මේ බාල පුද්ගලයාට හිතෙනවලු මේ යම්කිසි හොරෙක්ව රජවරු අල්වාගෙන මේ දඬුවම් දෙනවා නම් මම ගැන දැනගත්තත් මට හම්බෙන්නේ මේකම තමයි. මේන් එකක් මට ලැබෙනවා කියලා දුකට ගොම්නසට පැමිණෙනවලු. මොකද ඌට සහනයක් නෙමෙයිලු ඒ. ඒ නිසා ඌ හැම වෙලේම සැඟවිලා තමයි ඉන්නේ. මේක තමයි බාල පුද්ගලයාට යම්කිසි බාල කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කියන කයෙන්, වචනයෙන්, මනසින් කරන කර්ම කරන පුද්ගලයාට ලැබෙන දෙවෙනි ප්‍රතිඵලය. මේ බාල පුද්ගලයා මෙන්න මෙහෙම ඉන්නකොට ජීවිතේ අන්තිම කාලේ ඒ පුද්ගලයා ඇඳක් උඩ හිටියත්, කුටුවක් උඩ හිටියත්, බිම ඇල වෙලා හිටියත්, මොනම ඉරියව්වකින් හිටියත් හවස් කාලයේ පර්වතයක් ළඟ ඉන්න පුද්ගලයෙක්, පර්වතයෙන් නැගිනහිර පැත්තේ ඉන්න පුද්ගලයෙකුට ඉතා කෙටි වේලාවකින් ඒ පර්වතයේ හේවණල්ලට යටවෙන්න වෙනවා වගේ. ඒ අත්දැකීම හරිම ශීඝ්‍රයි. මොකද හවස් වේලේ කියන එක දැන් දවල් කාලේ නම් ඉරේ ගමන අපිට පේන්නේ නැහැ. නමුත් ඉර බැසගෙන යන වෙලාවට අපිට මූදු වලට ගියත් පේනවා. විනාඩියක් දෙකක් ඇතුළත ඉර සම්පූර්ණයෙන්ම ගිලිනවා. ඒ තරම් වේගවත්. බලන් ඉඳි ගිලිනවා. යම් කිසි කන්දක් හෝ පර්වතයක් ළඟ ඉන්න පුද්ගලයෙකුට ඉර බැසගෙන යනකොට මේ නැගෙනහිරට කවදාක්වත් දුවලා ඒ කන්ද හේවණල්ලෙන් බේරෙන්න බෑ. ඒ තරම් වේගකින් හේවණල්ල ඇවිල්ලා යට කරගෙන යනවා. අන්න ඒ උදාහරණයෙන් කියලා තියෙනවා තමන් කරපු කර්මය ප්‍රතිඵල දෙන වෙලාවට එන කර්ම වේගය. ඒ කර්ම වේගය ඇවිල්ලා ඒ පුද්ගලයාව යට කරගෙන යනවා. එතකොට ඒ පුද්ගලයාට කරගන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට හිතෙනවලු මම දීර්ඝ කාලයක් තිස්සේ හොඳ වැඩක් කළේ නැහැ. මගේ බය නැති වෙන දෙයක් කළේ නැහැ. මට පිහිටට දෙයක් කරගත්තේ නැහැ. දැන් මට යන්න වෙන තැනක් තියෙනවා නම් අර නරක වැඩ කරන මිනිස්සු යන තැනටම තමයි මට යන්න වෙන්නේ. වෙන හොඳ තැනකට යන්න මට විදියක් නැහැ. මොකද මම මේ දේවල් කරලා නැහැ. අන්න එහෙම හිතලා ඔහු බොහොම වෙහෙසටපත් වෙනවලු ඒ ගැන හිතලා මැරෙන්න කලින්. ඊට පස්සේ ඔහු ශෝක වෙනවලු. පපුවට ගසා ගනිමින් දුක් වෙනවලු. ඒ කොහොම වුණත් මරණයෙන් පස්සේ නිරය ලෝකයට ගිහිල්ලා ඉපදෙනවලු. සැපය කියන නමවත් නැති, මොහොතකටවත් සැපය කියන නමවත් නැති නිරය ලෝකයට එළඹෙනවා කියලා කියනවා. මෙන්න මෙහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රකාශ කරනවා මහණෙනි මේ අපායන් නැත්නම් නිරයන්ති දුක මෙපමණයි කියලා කියන ලේසියක් නැහැ, පහසු නැහැ. මෙන්න මේ වගේ දුක් කන්දරාවක් මේ නිරය ලෝකයන්හි තියෙනවා කියලා උපමාවක් කරන්නත් පහසු නැහැ කියනවා. එහෙම කිව්වහම වික්ෂොප් නැගිටලා අහනවා බෞද්ධයන්ට උපමාවක් කරන්න පුළුවන්ද කියලා. මොකද කිව්වේ පහසු නැහැ කියලා මිසක් කරන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. එතකොට බෞද්ධයන්ට කියනවා භික්ෂුව කරන්න පුළුවන් උපමාව. මෙන්න මේකයි උපමාව කියලා කියනවා. එක්තරා වැරදි කරපු පුරුෂයෙක් හොරෙක් අපරාධකාරයෙක් මහා ජනතාව අල්ලගෙන හලා රජුරන්ට බාර දෙනවා. රජතුමනි මේ දරුණු අපරාධකාරයෙක් කැමති දඬුවමක් දෙන්න කියලා. රජුරෝ කියනවලු උදේවරුවේ යකඩ උලකින් 100ක් අයින්ද කියලා. ඊට පස්සේ මේ මිනිස්සයාට එකක් ඇනුණත් මරණීය වේදනාවක් දැනෙනවලු. එහෙම නැත්නම් සිහි නැතුව යන්න ඕනලු. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ 100ෙම දුක විඳිනවා මේ මිනිස්සයා. මැරෙන්නේ නැතුව. සිහි නැති වෙන්නෙත් නැතුව. එම නිසා දවල් මේ මිනිස්සු ඇවිල්ලා අහනවා රජතුමනි මේ හොරා තාම ඉන්නවා මොකද කරන්නේ? දවලුත් 100ක් අයින්ද කියලා. මේ විදිහට හවසත් 100ක් අයින්වලු. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ අල්ල උඩ තැබිය හැකි ප්‍රමාණයේ පොඩි පාෂාණයක් අරගෙන ගලක් අරගෙන කියනවා මහණෙනි මේ පාෂාණය නැත්නම් මේ ගල හිමවත කියන මේ මහා පර්වත රාජයා එක්ක බැලුවාම ප්‍රමාණ කරන්න පුළුවන්ද? එතකොට භික්ෂුන් කියනවා ප්‍රමාණ කරනවා කියලා කරන්නත් බෑ, කිසිම ගණනකට යන්නේ නැහැ, ප්‍රමාණ කරන්න බෑ කියලා. එතකොට බෞද්ධ සංඝංශ කියනවා එහෙමනම් අර එක්තරා පුරුෂයෙක් යකඩවුල් 300කින් ලබන ඒ වේදනාව මේ ගල වගේ නම් හිමාල පර්වතයට ආසන්න වශයෙන් හිතාගන්න නිරයේ තියෙන දුක් ප්‍රමාණය කියලා. මෙන්න මේක තමයි උපමාව. මෙන්න මේ විදියට නරක වැඩ කරලා මොනවද මේ පන්සිල්ම කඩලා මේ පුද්ගලයා නිරය ලෝකෙ ඉපදෙනවා. මේ නිරය කියන එකේ උපමාවක් හරි අමාරුයි කියන්නේ. අපේ ලංකාවේ එක සිතුල්පව්ව උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණය තමයි එක්තරා වැද්දෙක් වැඩියෙන් හම්බ කරන්න දරු පවුල පෝෂණය කරන්න කියලා හිතලා කුකුල් 100ක් එක සැරේ අටවන තැන් තැන්වල අටවලා සැරෙන් සැරේ ගිහිල්ලා ඒවා පරීක්ෂා කරනවා. එක තැනක පරීක්ෂා කරාම සිව්පාවේ කහුවෙලා ඉන්නවා. මොකදනේ සිව්පාවේ කහුවෙලා ඉන්නවා. ඉතින් ඒ වැද්දාට හිතිලා එතනම මරලා එතනම පුච්චලා ඒ සතාගේ මස් අනුභව කරන්න පටන් ගන්නවා. නමුත් එක පාටම ලොකු නැත්නම් විශාල දැවිල්ලක් හට ගන්නවා. අතිවිශාල පිපාසයක් හට ගන්නවා. පැන් ටිකක් හොයාගෙන යනවා, කොතනකවත් පැන් නැහැ. ඊට පස්සේ ළඟ තියෙනවා ආරණ්‍යයක් සිතුල්පව්වේ. ඒ සිතුල්පව්වේ තිබ්බ ආරණ්‍යයකට ගිහිල්ලා පැන් කල බලනවා. මොකද සාමාන්‍යයෙන් බොහෝ භික්ෂූන් සිය ගණන් දහස් ගණන් භික්ෂූන් ඉඳලා තියෙන සිතුල්පව්වේ දවස්වල. ඉතින් පැන් කල හැම වෙලේම පිරලා තියෙනවා. හැම තැනම පැන් කල තියෙනවා. ඉතින් ගිහිල්ලා බැලුවම හැම පැන් කලෙම හිස්ලු. ඊට පස්සේ මේ පුද්ගලයාට දැන් මේ තමන්ගේ අපහසු ඉවස ගන්න බැරුව භික්ෂූන්ට දොස් කියනවා. බලන්න මේ තරම් සෙනග ඉන්න තැනක පැන් ටිකක්වත් නැහැ කියලා. ඉතින් ඒක රහතන් වහන්සේ කෙනෙකුට ඇහෙනවා. ඒ භික්ෂුව ඇවිල්ලා, හාමුදුරුව ඇවිල්ලා බලනවා පැන් කල වල වතුර නැති මොකද කියලා. පැන් කල පිරෙන්නම වතුර තියෙනවා. මේ පුද්ගලයාට පේන්නේ නැහැ. එතකොට ඒ හාමුදුරන්ට තේරෙනවා මේ අතිශයින් බලවත් කර්මයක් මේ පළ දීලා තියෙන මනුස්ස ලෝකයේදී ප්‍රේතයෙක් කියලා. මනුෂ්‍ය ප්‍රේත කියලා කියනවා. එහෙම එහෙම කට්ටියක් කියනවා. අතිශයින් බලවත් කර්ම හදිස්සිය පළ දෙනවා මනුෂ්‍ය ලෝකෙදී. වෙන ලෝකවලදී පළ දෙනවා වගේ. ඉතින් මනුෂ්‍ය ප්‍රේත කියලා ඒගොල්ලන් හඳුන්වනවා. ඊට පස්සේ තමන්ගේ අතින්ම මේ වතුර වක් කරනවා. මේ පැන් තියෙනවා කියලා. වතුර වක් කරාට තිබහයන් නැහැ. ඊට පස්සේ කියනවා, දැක්කද නුඹ පන පිටින් මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා මොන වගේ කර්මයක්ද කළේ කියලා. ඊට පස්සේ ඉතින් ඒ පුද්ගලයා කියනවා, කිව්වහම කියනවා අපාය දුක හඳුන ගන්න හොඳ උදාහරණයක් ඔබට මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පුද්ගලයා ඒ වැද්දට බොහොම ලොකු දුකක් ඇති වෙනවා. ඇති වෙලා හිතනවා මේ දැන් බේරෙන්න නම් වෙන කරන්න දෙයක් නෑ, මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙමම ඒ වැඳලා එතන අවසර ඉල්ලගෙන මහාන කරනවා. උගුල් ටික ඔක්කොම ගලවලා ඇවිල්ලා මහාන වෙනවා. මහාන වෙලා අප්‍රමාදෙන් වීරය වැඩෙනවා, නිදාගන්නෙම නැතුව. විහාර තුනක, එහෙම නැත්නම් පන්සල් තුනක වතාවන් කරනවා. සිතුල්පව්වේ, හතරගමයි, ඒ අතර තිබ්බ පන්සල් තුනක නිදාගන්නේ නැතුවම වතාවන්ම කරනවා එක දිගට. එක්තරා අරුණෝදයක සූර්යා උදා වෙනවත් සමගම ඒ පිරිත් දේශනා තියෙනවා. ඒ කාලේ කඳුවල කඳුවල හාමුදුරුවෝ පිරිත් කියනවා බොහෝ ඈතට ඇහෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ගාථාවක් තියෙනවා, ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනය කියලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනේ වීරය වඩන්න පටන් ගන්නද ආරම්භ කරන්න හරියට ඇතෙක් බටපඳුරු පොඩි කරනවා වගේ පහසුවෙන් කෙලෙස් බිඳින්න කියලා. මාර්යාගේ සේනාව විනාශ කරන්න කියලා. ඉතින් මේ ගාථාව අහනකොට අර මහණෙලා හිටපු වැද්දට, ඒ භික්ෂුවට හිතෙනවා බුදුරජාන් වහන්සේ මේ ගාථාවකගේ මංවැනි වීරවන්ත පුද්ගලයන් ටික. ඉතින් ඒ අවබෝධයත් එක්ක ඒ ප්‍රීතියත් එක්ක මනාගමිනවා. පස්සේ භාවනා කරලා රහත් වෙනවා. එහෙම තමයි බේරෙන්නේ. හැබැයි ওই කතාවේ අතරමැද තව සිද්ධියක් වෙන, ඔච්චර වීරිය වඩන්න. මොකද්ද මේ වීරිය වඩන්න වෙච්ච සිද්ධිය? තමයි මහාන වුණාට පස්සේ අර රාතන් වහන්සේ කියනවනේ, මෙයා මනුෂ්‍ය ප්‍රේතෙක්, ඔය අපාය දුක් විඳිනවා වගේ දෙයක් සමහ ඔබට සිද්ධ වුණේ කියලා කියනවා. කිව්වම කියනවා, මට අපාය කියන මේ පොඩ්ඩක් හරි පෙන්වන්න පුළුවන්, ඔබ වහන්සේ මට අපාය පෙන්වන්න කියලා. එතකොට රහතන් වහන්සේ කියනවා, අපාය පෙන්වන්න බෑ, ඕන්නම් මං අපාය ගිනි පුපුරක් පෙන්වන්න කියලා කියනවා. තෙත දර කඳන්, මේ ගස් කඳන් පිටින්ම තෙත දර කඳන් ගොඩක් ගහන්න කියනවා. ගහන්න කියලා කියනවා, මම මේ තෙත දර ගොඩට අපායෙන් කලාමෙදිරි එළියක් තරම් ඉතා කුඩා ගිනි පුපුරක් ගෙන්නනවා, වෙන හැටි බලන්න කියලා ගෙනහල්ලා ඒක ඒ ගිනි පුපුර ඒ තෙත ගස් කඳන් වල වැටෙනවත් එක්කම අළු වෙලක් ඉවරයි. ඒ තරම් අපාය ගිනිදල් සැරයි කියලා කියනවා. යන්න ඒකෙන් හිතාගන්න කියනවා අපාය කොහොමද කියලා. මෙන්න මේ කාරණේ හින්දා තමයි අර භික්ෂුවට හිතෙන්නේ, මම එහෙමනම් කල් යවලා හරියන්නේ නැහැ, දිගටම වීර්ය කරන්න ඕන කියලා නිදාගන්න එක හිම්පිටිම නවත්තනවා. නිදිමත ඇදුනහම වතුර වාජනවල පාද දෙක තියාගෙන තෙත පිදුරු මිටියක් හිස උඩින් තියාගෙන තමයි සමහර නිදිමත හැදෙන වෙලාවට රෑ කට කරන්නේ. අනික හැම වෙලෙම වතාවන්නල එද. අන්න එහෙම වීර කරපු පුද්ගලයාට තමයි බුදුරජාණන් වහන්සේගේ අර ගාතාව තේරෙන්නේ. මොකද ඒ තරම්ම වීර ආරම්භලා තියෙන්නේ. ඒ වීර ආරම්භලා තියෙන පුද්ගලයාට තමයි ඒකේ අද්දැකීම තියෙන්නේ. ඒ වචනේ හරියටම වැටහෙන්නේ. නැත්තම් අපිට ආරම්භත කිව්වත් එකම තේරුම. නික්කමත කිව්වත් එකම තේරුම වගේ තේරෙන්නේ. නෑ එහෙම නෑ. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වෙන වෙන වීර වර්ග තේරෙනවා. ඒවා තේරෙන්නේ ඒවා යෙදෙන්න ඕන. යෙදෙන තරමටම ඒවා වෙනසක් දැනෙනවා. මෙන්න මේ අපේ අනුරාධපුර යෝගයේ අපාය පිළිබඳ රහතන් වහන්සේ කෙනෙක් දුන්න උදාහරණයක් මම කිව්වා. මේ දේශනාවේ බාලපඬිත සූත්‍ර දේශනාවේ බුදුරජාන් වහන්සේ මේ බාල පුද්ගලයා තමන්ගේ පහත් ක්‍රියාවන් අනුව අපායට ගිහිල්ලා නිරය ලෝකෙට ගිහිල්ලා ඉපදෙනවා කියලා මේ නිරය ලෝකේ මොන වගේද කියලා විස්තර කරන්න පටන් ගන්නවා. ඒකයි දැන් මේ අපාය කිව්වහම අපාය කියන එකේ තේරුම ගන්නවා. අපාය වර්ග හතරක් තියෙනවා. සතර අපාය කියලා කියන්නේ. පළවෙනි එක තමයි තිරිසන් අපාය. දෙවෙනි අපාය තමයි പ്രേත අපාය. තුන්වෙනි අපාය තමයි අසුර අපාය. අනික තමයි නිරය ලෝකය කියන එක. මේ නිරය කියන එකට තමයි අපි දැන් මේ අපාය කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි ව්‍යවහාරයෙන් අපාය කියලා පාවිච්චි කරන්නේ නිරය කියන අපාය වර්ගයට. ඒ වගේම දිව්‍ය ලෝක හයක් තියෙනවා. මනුස්ස ලෝකෙට උඩි චතුම් මහ රාජිකය කියලා සතරවරම රජදරු කියන යක්ෂ, නාග, ගන්ධර්ව, කුම්භාණ්ඩ කියන හතර වර්ගයේ නැත්නම් දතරාෂ්ට විරූඪ විරුපාක්ෂ වෛශ්‍රවණ කියලා නම තියෙන සීවලි රූපේ වටේ ඇඳලා තියෙන ඒ සතරවරම් රජදරු පාලනය කරන පළවෙනි දිව්‍ය ලෝකයක් තියෙනවා. ඊට උඩ දිව්‍ය ලෝක පාලනය කරන ශක්ත දෙවියෝ ඇතුළු දෙව් රජවරු 33 දෙනෙක්. ඒක තමයි තාවතින්ස 33 කියලා කියලා තියෙනවා. ඊට උඩින් තියෙනවා යාම කියලා දිව්‍ය ලෝකයක්. සුයාම කියලා රජ කෙනෙක් ඉන්නේ. ඊට උඩ තියෙනවා තුසිතය කියලා දිව්‍ය ලෝකයක්. සන්තුසිත කියලා රජුරු කෙනෙක් ඉන්නේ. ඒ හතරවෙනි දිව්‍ය ලෝකය. පස්වෙනි දිව්‍ය ලෝකය තමයි නිර්මාණ රතිය කියලා තමන්ගේ දේවල් තමන්ම නිර්මාණය කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් නිර්මාණය කරගෙන තමන්ම එහි ඇලිලා වාසය කරන දේව කොට්ටාසයක් ඉන්නේ. එහි රජුරුවන්ගේ නම සුනිර්මිත. ඊට උඩින් තියෙනවා පරිනිම්මිත වසවර්තිය කියලා තව දිව්‍ය ලෝකයක්. ඒ දිව්‍ය ලෝක රජුරුව තමයි මාර දිව පුත්‍රයා. වසවත්ති මාර දිව පුත්‍රයා කියන්නේ. අපේ නූතන විද්‍යාව අනුව අපි තාම වෙන ලෝකවලට ගිහිල්ලා නැහැ. ඒ හින්දා නූතන විද්‍යාවෙන් මේ වෙන ලෝක තියෙනවා කියලා පිළිගත්තේ නැහැ. පිළිගන්නේත් නැහැ තාම. අනාගතයේදී සමහර විට අවස්ථාවක් එයි. මොකද අපි විද්‍යාවනු ඉස්සර හිතන් හිටියේ සූර්යා එකතන නැවතිලා තියෙනවා, පෘථුවිය එක වට ගමන් කරනවා කියලා. නමුත් මෑත කාලේ මේ 2000ට කිට්ටු කාලේ හොයාගත්තා නෑ, සෞරග්‍රහ මණ්ඩලයේ පිටින්ම අතිශයින් විශාල වේගයකින් සූර්යා ගමන් කරනවා. සෞරග්‍රහ මණ්ඩලයේ පිටින් මේ ක්ෂීරපතේ කියන මේ මන්දාකිණිය වටේ සූර්යා ගමන් කරනවා සෞරග්‍රහ මණ්ඩලයේ පිටින්. ඒ එක වටයක් ගත වෙන කාලය තමයි විශ්ව අවුරුද්දක් කියලා කියන්නේ. කොස්මික් ඉයර් කියලා තමයි කියන්නේ. අපි සූර්යා වටේ ගමන් කරනවට වඩා අතිශයම ලොකු වේගයකින් සූර්යා සෞරග්‍රහ මණ්ඩලයේ පිටින් ගමන් කරනවා. අපි ගමන් කරනවා කියලා කියන්නේ තත්පරයට කිලෝමීටර් 29.8 සූර්යා වට. නමුත් සූර්යා ගමන් කරනවලු සෞරග්‍රහ මණ්ඩලයේ පිටින් තත්පරයට කිලෝමීටර් 220ක වේගයකින්. ඉතින් ඒ වගේ. නමුත් බුදුරජාන් වහන්සේ අවුරුදු 2552කට කලින් දේශනා කළා සූර්යා ගමන් කරන වේගය මොකද්ද කියලා. ඊට වඩා වැඩි වේගකින් තුන්වෙනි දිව්‍ය ලෝකේ දෙවියන්ට ගමන් කරන්න පුළුවන් කියලා දේශනා කළා. යාම දෙවියන්ට ඊට වඩා වැඩි පියවි වේගයක් තියෙනවා කියලා. අපි ඒ දවස්වල ඒක පිළිගත්තේ නැහැ. තාම අපාය සහ දිව්‍ය ලෝකේ විද්‍යාවෙන් දන්නේ නැහැ. ඉතින් මේ දන්නේ නැති කට්ටියට අපේ නෝන තියෙන පුද්ගලු ඉස්සර කියලා තියෙන මොකද්ද? 6 4 තේරෙන්නේ නැහැ කියලා. මොනවද 6? දිව්‍ය ලෝක 6. හතර මොකද්ද? අපාය හතර. අපි හිතන් ඉන්නේ මේ ගණන් ගන්න නැති අයට 6 4 තේරෙන්නේ නැහැ කියන්නේ. නැහැ 6 4 තේරෙන්නේ නැහැ කියන්නේ මේ හොඳ නරක කර්මවල ප්‍රතිඵල දෙන හැටි ලැබෙන හැටි දන්නේ නැහැ කියන එකයි. නුවණ වැඩිලා නැහැ කියන එක තමයි 6 4 තේරෙන්නේ නැහැ කියන්නේ. මෙන්න මේ 6 4 ගැන කියනකොට දැන් දිව්‍ය ලෝක 6 ගැන නම් කිව්වා. අපායවල් මට්ටම් 8කට තියෙනවා මනුස්ස ලෝකෙට පල්ලෙහැයි. ඒ මට්ටම් 8ෙම මැද තියෙනවා මහා නිරය කියලා එකක්. විශාල නිරයක්. ඒක වෙනම ලෝකයක්. ඒ ලෝකයට එක්පසකින් තව අනුනිර හතරක් ඒකාබද්ධවම වගේ තියෙනවා. මොකද මේ නිරයෙන් දුවලා ගිහලා වැටෙන්නේ තව නිරයකට කියලා තමයි කියන්නේ. අපි දැන් මේ සූත්‍රයේදී ඒක එනවා. ඒ වගේ මේ පැත්තෙන් හතරයි මේ දිශාවෙන් හතරයි මේ දිශාවෙන් හතරයි කියන හතර දිශාවෙන්ම හතර හතර තියෙන නිසා මේ අනුනිර එහෙම නැත්නම් කුඩා නිර 16ක් එක මහා නිරයක් වටේ තියෙනවා. ඒ වගේ මට්ටම් 8ක් තියෙනවා සංජීවය කාලසූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය කියලා. අපි අවීචිය ගැන තමයි වැඩියෙන් දන්නේ. මොකද අවීචියට ගිය පුද්ගලයෝ තමයි වැඩියෙන් ප්‍රසිද්ධ. ඒ නිසා අවීචිය දන්නවා. අවීචිය තියෙන යටම විවිධ වර්ගයේ කර්ම අනුව සාමාන්‍යයෙන් පන්සිල් කඩන කට්ටිය එහෙම නැත්නම් පුද්ගලයෝ මේ සංජීවයට යන්නේ. අම්මල තාත්තලට වරදවා පිළිපදින අය කාලසූත්‍රයට යන්නේ වැඩිහිටියන්ට. වැද්දෝ එහෙම නැත්නම් මාළු මරණ හරක් මරණ සාජනේ හොරු වගේ අය සමාජයේට අපරාධ මේ සාමාන්‍යයෙන් අපරාධ කරුව කියලා කියන අය සංඝාතියට යන්නේ. ඉන්ද්‍රජාලිකයෝ සමාජය රවට්ටන දේශපාලඥයෝ ගෑයන්නේ ඊට වඩා පොඩ්ඩක් පල්ලෙහැකට. ඒ වගේ ඊට පස්සේ තුනුරුවන් කෙරෙහි වරදවා පිළිපදින අය විහෙර විහාර කඩන බිමින අය ආනන්තරේ පාප කර්ම කරන අය කියලා මේ මට්ටම් වලට පල්ලෙහැට යනවා. අපායවල ගණනින් කියනවනම් නිරය ලෝක ගණනින් කියනවනම් ඒක මනුස්ස ලෝකයක් පල්ලෙහෙන් ප්‍රධාන නිරයවල් 8යි කුඩා නිර 16 බැගින් මට්ටම් 8කට 128යි ප්‍රධාන 8යි එක 136ක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒවා හැමදාම පිරීලා තියෙන්නේ කියලා තියෙනවා සෙනෙහ ඉන්නවා කියලා කියනවා. මේ ඒ ලෝක විනාශෙදී විනාශ වෙනකම්ම ඒවා නොඅඩුව පිරීලා තියෙන්නේ. සමහර මේ නුවණ තියෙන භික්ෂුන් කියනවා මේ අපි මේ විනෝද චාරිකාවක් ගියාම නැවත ගෙදර එනවා වගේ. එතන කියලා නවතින්නේ නැහනේ. අපායි ඉඳලා මනුස්ස ලෝකෙට එන්නේ විනෝද චාරිකාවක් වගේ. නැවත යන්න වෙන්නේ එතෙන් තමයි කියලා. මොකද මේ සූත්‍රය අනුව වෙන්න ඕනේ එහෙම කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි පහක් ක්‍රියාවන් කරන ඒ පුද්ගලයා මරණාසන්න කාලේ බොහොම දුකෙන් ඇවිලා වෙහෙසටපත් වෙලා කනගාටු වෙලා කොහොම වුණත් නිරය ලෝකෙට ගිහින් ඉපදෙනවා. ඒ ඉපදුනහම මහා නිරයට නෙමෙයි ඉස්සල්ලාම වැටෙන්නේ. ඉස්සල්ලාම කුඩා නිරයකට වැටෙන්නේ. ඒ නිරේදී නිරය පාලකයෝ කියලා කියන්නේ අසුර වර්ගයා. ඒ අසුර වර්ගය දුක් විඳින්නේ නැහැ. ඒ මොකද කර්මය බලවත් හින්දා. ගිනිගෙන දැවෙන ලෝහ පොළවේ ගමන් කළා නිරය පාලකයන්ට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා කියනවා. හරියට මුගලන් මහරහතන් වහන්සේට වගේ. මේ මුගලන් මහරහතන් වහන්සේත් කාලෙන් කාලයට ගිහිල්ලා අපාය ගිනිදල් නිවලා මොහොතකට බණ කියලා එනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට ගිනිදල් දැනෙන්නේ නැහැ. කර්මයේ බලවත් ඍද්ධි බලෙන් යන්නේ. අන්න ඒ වගේ නිරය පාලකයන්ට දුකක් විඳින්න දෙයක් නැහැ. ඒ නිසා නිරය පාලකයෝ ඒ ඉපදෙන සත්වයා වරගෙන පළමුවෙන්ම කරන්නේ අත් දෙකට යකඩ උල් දෙකක් ඇනලා පොළොවේ හයි කරනවා. කකුල් දෙකට යකඩ උල් දෙකක් ඇනලා හයි කරලා පපුව මැද්දටත් එකක් අනිනවා. ඇනලා ඒ වේදනාව විඳින්න දීලා තියනවලු බොහෝ වර්ෂ සිය ගණන් දහස් ගණන්. ඒ කොහොම වුණත් කර්මය ඉවරනකන් නම් එතනින්න මිය යාමක් පේන්නේ නැහැ. මරණීය වේදනාව විඳීමෙන්ම එතනම ඉඳ වෙන වර්ෂ සිය ගණන් දහස් ගණන්. ඊට පස්සේ නිරය පාලකෝ ඒ යකඩෝල් ටික අයින් කළා. කෙටේරියෙන් රහිනවලු. කෙටේරියෙන් හීනියට රහිනවලු. ඒකත් වර්ෂ සිය ගණනක් දහස් ගණනක් කරනවලු කර්මය ඉවරුනේ නැත්තම් කවදාකවත් මිදෙන්නේ නැහැ කියලා කියනවා. ඉන්පසුව නැවත අරගෙන වැයෙන් රහිනවා කියලා කියනවා. වැය කියන්නේ මේ පොල් පරාල එහෙම මේ සුද්ධ කරන්නේ. අන්න ඒකෙන් රහිනවා කියලා කියනවා. හීනියට හැම රහිනවා කියලා කියනවා. අවුරුදු 100 ගණන් දහස් ගණන් කර්මය ඉවරන කම්ම මිය යන්නේ නැහැලු මරණීය වේදනාව තිබ්බට. ඉන්පසුව ඔහුව ගිනිගෙන දැවෙන යකඩ පොළවේ ලණුවකින් බැඳලා රතයකින් ඇදගෙන යනවා. බිම දිගේ ඇදගෙන යනවා. මෙන්න මේ ආකාරයට බොහෝ වර්ෂ ගණන් දහස් ගණන් සිය ගණන් දහස් ගණන් ගියත් ඔහු මිය යන්නේ නැහැලු කර්මය ඉවරලා නැත්තම්. ඉන්පසුව ගිනි ඇවිලෙන අඟුරු පර්වත තියෙනලු කඳු. ඒ අඟුරු පර්වතයට නග්ගනවා. අතරමඟ නවතින්න දෙන්නේ නැහැ. පුල් වලින් ඇන ඇන නග්ගනවා කියලා තියෙනවා. ඊට පස්සේ නැවත බහින්න කියලා. ඉතින් ඒ අඟුරු පර්වතය නිසා අතපය සිරුර හැම තැනම පිච්චෙනවා කියලා කියනවා. ඉන්පසු අරගෙන කකුල් දෙකෙන් ඔසවලා ලෝහ භාජනයක් යොදුන් ගණනක් ලොකු ලෝහ භාජනයක ගිනිගෙන දැවෙන දියරයකට බස්සනවා. ලොහ කුඹුනි වේ කියලා කියන්නේ. ලොහ කුඹුනි වේ කියලා කියන්නේ ලෝහයෙන් හදපු විශාල භාජනයක් යොදුන් ගණනක් මේ දිග පළල තියනවා කියලා කියන්නේ. මේ සිවිය, හම, මස්, නහර ඇට දක්වාම සියල්ල පිච්චෙනවලු. ඉතින් නැවත හැදෙනවා එවනවා පිච්චුණාට පස්සේ. පල්ලෙහාට යනවා, ඉහළට යනවා, සිරසට යනවා, සිරසට ආය යනවා කියලා ඔහොම නොඑක් වර්ෂ සිය ගණන් දහස් ගණන් ලෝකමුනිරේ පැහැෙනවා. පෙන පිඬු වගේ පැහැෙනවා කියලා කියනවා. සූත්‍රයේ වචනයෙන් කියලා කියනවා පෙන පිඬක් වගේ පැහැෙනවා. මෙන්න මේ ආකාරයෙන් වර්ෂ 100 දහස් ගණක් ගියත් කර්මය ඉවරෙන්නේ නැත්තම් නැවත එතනින් චුත වීමක් නැහැ. පැමිණීමක් නැහැ. මේ කර්මය ඉවරනට පස්සේ ඔහුව දානවලු මහා නිරේට. ඒ මහා නිරේ හතරස් කියලා කියනවා. ඒ හතරස් කියන්නේ එක පැත්තකින් නැගෙන ගිනිදල් සිරුර හරහා ගිහලා අනෙක් පිටිය වදිනවා. ඒ පැත්තෙන් එන ගිනිදල් මේ පැත්තෙන්. උඩින් එන ගිනිදල් යටට යනවා, යටින් එන ගිනිදල් උඩට යනවා. ඒ වගේ දිශාවන් හැම දිශාවකින්ම එන ගිනිදල් වලින් සිවිය, සම, මස්, මහර ගිනි ගන්නවලු ඇට දුන් දානකම්. ඇට වලින් දුන් දානකම් ගිනි ගන්නවලු නැවත හැදෙනවා. මෙන්න මේ ආකාරයෙන් වර්ෂ 100 ගණන් දහස් ගණන් දුක් විඳ විඳ ඉන්නකොට ඈත පේනවලු පෙරදිග පැත්තේ දොරටු ඇරෙනවා. ඉතින් නිරිසත්තු දුවන්න පටන් ගන්නවා. ඒ සත්වෝ දුවන්න පටන් ගන්නවා. දුවනවලු වර්ෂ 100 ගණන් දහස් ගණන් දුවනවලු එතෙන්ට. ඒ දුවනකොට දුවන නිසා තව වැඩියෙන් පිච්චෙනවා. ඒ වර්ෂ 100 ගණන් දහස් ගණන් ඒ දොරටුව ළඟට ගිහිල්ලා දොරටුවට කිට්ටු වෙනකොට දොරටුව හැදෙනවා. ඊට පස්සේ බස්නාහිරෙන් නැවත දොරක් ඇරෙනවා. නැවත ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. මේ ආකාරයෙන් බොහෝ වර්ෂ ගණනක් ගිහිල්ලා බස්නාහිර දොර ගාවට ගියාම ඒ දොර වැහෙනවා. ඊට පස්සේ උතුරෙන් ඇරෙනවලු. ඒ වගේ දකුණෙන් ඇරෙනවලු. මෙහෙම හතර පැත්තෙන් ඇරෙන දොරටුවලට දුවලා දුවලා වෙහෙස වෙනවලු. නැවත වටයක් පෙරදිගෙන් ඇරෙනවලු. නැවත දුවන්න පටන් ගන්නවා. ඒ දුවලා 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 ගිහිල්ලා වැටෙන්නේ අනුනිරේකට. දොරෙන් එළියට ගිහිල්ලා වැටෙන්නේ කුඩා නිරේකට. එහෙම දුවලා ගිහිල්ලා වැටෙන්නේ මේ අසූචි නිරේකට. ඒ අසූචි උණුයිල් බොහොම ගිනිගෙන දැවෙන අසූචි නිරේකට වැටෙන්නේ ඒවා ඉන්නවල් පණුව. ලෝහ තුඩු තියෙන පණුව ඉන්නවා. ඒ පණුව සිවිය සිදල, සම සිදල, මස් සිදල විදගෙන ගිහිල්ලා නහර හිඳල, නහර කියලා මේ කියන්නේ මේ මේ හඬරාවට නහර සිඳල, ඇට සිඳල, ඇට මිදුළු කනවා. මෙන්න මේ ගූත නරකය කියන මේ අසූචි නරකයේ අවුරුදු දහස් ගාන ඒ පණුවන්ගේ වද බන්ධන වලට ලක් වෙන්න වෙනවා. ඊට පස්සේ එතනින් ඒ කර්මය ඉවරුනේ නැත්නම් එතනින් මැරෙලා වෙන තැනක ඉපදෙන්නේ නැහැලු. නමුත් ඒ වාස 100 ගණන් දහස් ගණන් ගියාට පස්සේ නැවත ගිහිල්ලා උණුවලු නිරේකට වැටෙනවා. අර අනුනිර තියනකොට වනේ ගණනාව. ඒ උණුවලු නිරේකට වැටෙනහම එහෙ පිච්චෙන නළු නැවත. එතනත් අවුරුදු 100 ගණන් දහස් ගණන් හිටියට පස්සේ යොදුන් 100ක් උස ගස් තියනලු ඉඹුල් ගස්. අඟල් 16ක් දිග කටු තියෙනවා. කටු ඉඹුල් කියලා කියන්නේ. ඒ කටු ඉඹුලේ නගින්න වෙනවා. යුදුණක් කියන්නේ හැතැම්ම 16ක් විතර කියලා තමයි අපි හිතන්නේ. මේ යුදුන් 100ක් නගින්න ඕනලු බහින්නවා. හැමතැනම අඟල් 16ක් දිග කටු තියෙනවා. ඉතින් මේ කටු ඉඹුලේ අවුරුදු 100 ගණන් දහස් ගණන් ඉඳලා නැවත වෙන වනයකට වැටෙනවා. වෙන නිරයකට. ඒ වනයේ තියෙන ගස්වල කොළ වෙනුවට තියෙන්නේ කඩු. අසිපත්‍ර වනය කියලා තමයි ඒකට කියන්නේ. කඩු වැනි පත්‍ර තියෙන වනය. ඒ පත්‍ර වැටෙනවලු. වැටුනහම අත කැපෙනවලු, කකුල කැපෙනවලු, ඇඟ කැපෙනවලු, හැමතැනම කැපෙනවා. ඒ වනය පුරා දුවනකොට, ඒ වනයෙන් බේරෙන්න කියලා දුවනකොට නිරය පාලකෝ බිලි කොපු වලින් උස්සලා නැවත ගෙනහළු මැදින් තියනවලු. එතන වනයෙන් අහකට දුවනකොට බොහෝ දුක් විඳින්නගෙනවා කියලා තියෙනවා. නැවත අසිපත්‍ර වනයෙන් ඒ අවුරුදු 100 ගණන් දහස් ගණන් හිටියට පස්සේ උණු වෙච්ච ලවණ වතුර තියෙන වේතරණී කියන ගංගාවකට වැටෙනවා. වේතරණී කියලා එකට කියන්නේ. ඒ වේතරණී කියන ගඟට වැටුනහම මුළු ඇඟම පිච්චි පිච්චි හැම අතටම සැඩපහරට යන්න වෙනවා. ඉතින් කර්මය ගෙවෙන්නේ නැති තාක්ම එතනින් මිදීමක් නම් ලැබෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මේ විදිහට නම් බොහෝ සෙයින් වෙහෙස වෙනකොට නිරය පාලක ගහනවලු මොනවද ඕනේ? එතකොට කියනවලු ස්වාමීනි බඩගිනිය කියලා. එහෙනම් බඩගිනිය කියවහම රත් වෙච්ච යකඩ ගුලි යකඩ අඬුවෙන් කට ඇරලා යකඩ ගුලි ගිල්ලනවලු. ගිල්වහම එය බඩවැල් පුච්චගෙන තොල පුච්චගෙන දිව පුච්චගෙන උගුර පුච්චගෙන බඩවැල් කඩාගෙන පිටපසින් පිට වෙනවා කියලා කියනවා. ඒ ආකාරයට තව කල් ගිහිල්ලා නිරේපාලක ගන්නවලු මොනවද ඕනේ කියලා. ඒතකොට කියනවලු පිබහයි කියලා, පිපාසයි කියලා. නැවත වක් කරන්නේ ඒ වගේ උණු වෙච්ච ලෝදිය යකඩ දියර තමයි වක් කරනවා. නැවත ඒකත් කට දිව තොල කට දිව උගුර ඒ හැමදේම පුච්චගෙන බඩවැල් කඩාගෙන එළියට එනවා කියලා කියනවා. ඉතින් මෙතනත් අවුරුදු 100 ගණන් දහස් ගණන් හිටියට පස්සේ නැවස මාරු කරනවලු මහනිරයට. නැවත ආයි මේ රටාව යනවලු. මේ මනුස්ස ලෝකෙට පල්ලෙහා තියෙන ළඟම තියෙන අපාය නිරය ලෝකෙත් තමයි අඩුම අවශ්‍ය තියෙන්නේ. අනික හැම නිරය ලෝකයක්ම ඊට වඩා අට ගුණයක අවශ්‍ය තියෙනවා. මේ ළඟම තියෙන නිරය ලෝකේ අවුරුදු වලින් කියනවා නම් අපේ අවුරුදු වලින් බිලියන් 162ක් ඉන්න ඕන ගියා. අවුරුදු බිලියන් මිලියන් නෙමෙයි, මිලියන් 1000කට තමයි බිලියන් කියන්නේ. බිලියන් 162ක් ඉන්න ඕන කියලා කියනවා. එහේ අවශ්‍ය. ඉතින් දිව ලෝක 6ටම වඩා අවශ්‍ය වැඩි එක අපායයි. අඩුම අපායයි. මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම නිරය කතා කියන මේ නිරය පිළිබඳ කතා නොඑක ආකාරයෙන් කියනවා. නමුත් එය කවදාවත් ඉවර වෙන්නේ නැන්නේ. ඒ තරමට දුකයි. මහණෙනි නුඹ දැකලා තියෙනවද තනකොළ කන, එහෙම නැත්නම් පත්‍ර කන සත්තු జాතියක් ඉන්නවා? තිරිසන් සත්තු. කවුද කියනවා නම් අශ්වයෝ, ගවයෝ යනාදී මේ පත්‍ර කාල ජීවත් වෙන සත්තු. පත්‍ර රහයිද? නෑ, රහ නෑ. සමහරලාට හාවෙක්ගේ වගේ ආහාරය නම් සියුම්. ඊට වඩා රළුයි මුවෙක්ගේ, ගෝණෙක්ගේ වගේ ආහාරය. එහෙම නැත්නම් ගෝණෙක්ගේ වගේ ආහාර. ඊටත් වඩා රළුයි අලි ඇත්තුන්ගේ ආහාර. ගස්වල කඳන් පවා කනවා. කිතුල් ගහේ කඳ පවා කනවනේ. රස නැති වුණාට මේ පත්‍ර බුදින පුද්ගලයා කවුරු කියලාද ඔබ හිතන්නේ? කවුරුත් නෙමෙයි මහණෙනි. මේ මනුස්ස ලෝකේ කලින් රහට කෑම කාපු පුද්ගලයා තමයි මේ එහෙ ගිහිලා දැන් මේ පත්‍ර අනුභව කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි කියලා. අන්න එවැනිම කුණු කන, එහෙම නැත්නම් කුණු ගඳට දුවන සත්වයෝ ඉන්නවලු. හරියට මේ කාලේ ඇතැම් බමුණු දන් දෙන තැනක සුවඳ ආවහම ඉක්මනට ඉක්මනට ගිහිල්ලා හමු කියලා කෑග ගහ දුවනවලු. මේ අතනින් කන්න පුළුවන්, මෙතනින් කන්න පුළුවන්, එන්න එන්න කියලා කියාගෙන ඉක්මනට යනවලු ඒ යාගයේ තියෙන තැනට. මොකද මේ ආහාර වලට තියෙන තණ්හාවට. ඉතින් අන්න ඒ වගේ කුකුල්ලු එහෙම නැත්නම් ඌරෝ නැත්නම් බල්ලු වගේ හිවල්ලු වගේ සත්තු දුර්ගන්ධයක් දැනුනහම දුවනවලු කුණු තියනවා යම් හමු හොඳ කෑමක් තියනවා යම් යම් කියලා බොහොම ප්‍රීතියෙන් දුවගෙන යනවලු බුදුරජාන් වහන්සේ දේශනා කරනවා භික්ෂූනි මේ කුණු අනුභව කරන්න දුවන සත්ත්ව වෙන කවුරුත් නෙමෙයි මනුස්ස ලෝකේ හොඳට රහට කෑපු පුද්ගලයෝ තමයි මේ නරක වැඩ කරලා මෙතෙන්ට ගිහිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි තව තිරසන් කොටසක් ඉන්නවා අඳුරේ ඉපදෙන්නේ අඳුරේ දිරනවා අඳුරේ වාසයට යනවා අඳුරේ මිය යනවා කවදාක්වත් එළිය දකින්නේ නැහැ හරියට ওই ගස් ඇතුලේ පොළොව ඇතුලේ ඉන්න කීටයෝ පණුවෝ වගේ ජාත ඒ සත්තුත් වෙන කවුරුත් නෙමෙළුයි මිනිස් ලෝකේ හොඳට හිටපු පුද්ගලයෝ නරක වැඩ කිරීම නිසා තමයි ඒ තිරසන් ස්වභාවයට ගිහිලා තියෙන්නේ එහෙම නැත්තම් දියේම ඉපදිලා දියේම සෑම කාර්යයක්ම කරලා දියේම වයසට ගිහිල්ලා දියේම මිය යන කොටසක් ඉන්නවා මත්ස්‍යෝ කැස් බෑව වගේ ඒ සත්තුත් වෙන කවුරුත් නෙමෙළු මේ මිනිස්සුමලු මේ දැන් අපිට හිතෙන්නේ අපි නම් මැරිලා ආයි මිනිස්සුම වෙලා ඉපදෙයි කියලා හිතන මට්ටමක් නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ එහෙම නැත්තම් ඉන්නවලු අසූචිවල ඉපදිලා අසූචිවලම වයසට ගිහිල්ලා අසූචිවලම මැරෙන සත්ත්වය ඒ සත්තුත් මේ මනුස්ස ලෝකේ රහට හොඳට හම්බ කරගෙන හොඳට රහට කෑම හදාගෙන කාපු පුද්ගලයෝ කියලා තමයි කියන්නේ. මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නොඑක් ආකාරයෙන් මේ තිරස්චීන කතා එහෙම නැත්නම් මේ තිරිසන් සත්වය පිළිබඳ කතා කියනවා. නමුත් ඒවා කෙලවරකට පැමිණින්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක සිදුරක් තියෙන වියදණ්ඩක් මුහුදට ගහගෙන යනවා. ඒ ගහගෙන ගිහිල්ලා මේ මහා සාගරයේ පෙරදිග සුළඟින් බටහිරටත් බටහිර සුළඟින් පෙරදිගටත් උතුරු සුළඟින් දකුණටත් දකුණු සුළඟින් උතුරටත් මේ හැම අතටම මේ සාගරය පුරාම මේ වියදණ්ඩ හාවෙන. එක ඇහක් පේන්නේ නැති එහෙම නැත්නම් කන කැස්බෑවෙක් ඉන්නවා. ඒ කැස්බෑවා වර්ෂ 100කට සැරයක් උඩට ඇවිල්ලා උඩට ඔළුව දාලා නැවත ගිලෙනවා. මෙන්න මේ කැස්බෑවා ඔය කියන තනි විය සිදුරෙන් සිදුරෙන්ම ඔළුව දාන්න පුළුවන්ද කියලා භික්ෂුන්ගෙන් අහනවා. එවම් භික්ෂුන් කියනවා ඉතින් බොහෝ කල් ලැබෑමෙන් නම් ඒක එක සැරයක් වෙන්න පුළුවන්. වෙන්න බැහැම කියලා කියන්න බෑ. නමුත් වෙනවා කියන එක කොයිතරම් වර්ෂ 100කින්ද 1000කින්ද ලක්ෂකින්ද කියලා කියන්න බෑ. හැබැයි වෙන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වරක් මේ නිරය ලෝකයකට එහෙම නැත්නම් තිරිසන් ලෝකයකට ගිය සත්වේ නැවත මනුෂ්‍යාත්මයට එම කොයිතරම් දුර්ලභද කියනවා නම් ඔය අතිශයින්ම දුර්ලභයි කියපු කනකැස් බෑවා වියසිදුරෙන් සීග්‍රයෙන් ඔළුව දානවලු තිරිසන් වෙච්ච කෙනෙක් නැවත මනුස්ස වෙනවට වඩා. ඒ නිසා ගියාට පස්සේ නැවත එනවා කියලා එකක් නැහැ කියන මට්ටමක් තමයි තියෙන්නේ. මොකද කාරණේ කියනවා නම් ඒ තිරිසන් සත්වයන්ගේ කුසල කර්මයක් කියලා දෙයක් කරන්න නැහැ. යහපත් ක්‍රියාවක් කියලා කරන්න දෙයක් නැහැ. තියෙන්නේ දුර්වල සතා මරාගෙන කෑම කියන දේ විතරයි. එකිනෙකා මරාගෙන කන එක විතරයි එතන තියෙන්නේ. කුසල කර්මයක් කරන්න බෑ සත්වයෙක් කියලා. බොහොම අපේ බුද්ධ ශාසනයේ මේ ඉතිහාසෙටම තිරිසන් සත්තු දෙන්නේ කි තුන් දෙනෙක් ගණන් කියලා තියෙනවා පින් කරගත්ත කියලා. ඒ ආරෙන්න බොහොම දිනක් එහෙම කරන්නේ නැහැ. මේ බුද්ධෝත්පත කාලය වෙලා. එහෙම දීර්ඝ කාලයක් ඒ අපායේ ඉඳලාමත් මනුස්ස ලෝකෙ ඉපදුනහම මේ බාලයා කොහොමද ඉපදෙනවා කියන්නේ? සැඩල් කුලේ. එහෙම නැත්නම් වැඩි කුලේ. එහෙම නැත්නම් බොහොම දුක් මහන්සියෙන් ආහාර පාන වස්ත්‍ර හොයාගන්න කුලයක තමයි ඉපදෙනවා කියන්නේ. එතන හුරු කරන්න තියෙන්නේ මොනවද? නැවත අධර්ම ක්‍රියාවක් තමයි ලේසියෙන් කරන්න තියෙන්නේ. නැවත ඔහු අපාගත වෙනවා. මෙන්න මේ බාලයාගේ පරිදීම හරියට කියනවා නම් පොට්ටු වල්ලන්න ගිය පුද්ගලෙක් නැත්තම් සූදු ගහන්න ගිය පුද්ගලෙක් පළවෙනි ඔට්ටුවෙන්ම තමාගේ බිරිඳවයි තමාගේ දරුවන්වයි තමාගේ රතයයි තමාගේ නිවසයි තමාගේ ගෙවල් දොරවලුයි සියලුම වස්තුව පරදුනොත් ඒක ඒ තරම් ලොකු පරිදීමක් නෙමෙයි. නමුත් යම්කිසි බාලයෙක් පහත් වූ කර්මයක් කරලා නැ පන්සල් රකින්නේ නැතුව කයෙන් වචනින් මනසින් පහත් දේවල් අකුසල් සහිත දේවල් කරලා නිරයට ගියොත් එය ඊට වඩා ඉතා විශාල කරදුමක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ එක ඔට්ටුවෙන්ම නැත්නම් එක සැරෙන්ම සියලු වස්තු අමුදරුව සහිත වස්තුව පරදුමත් ඒක පරදුමක් නෙමෙයි. මේ නිරය ලෝකයට ගමන් කිරීම දිහා බලනකොට මේ විදිහට මේ නරක ක්‍රියාව ඒ තරම්ම දරුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් බලලා තමයි මේ පන්සිල් දේශනා කරලා තියෙන්නේ. මොකද මේ පන්සිල් රකින්න පුද්ගලයෙකුට කරන්න පුළුවන් බොහෝ අකුසල් තියෙනවා. ඊරිසියා කරන්න පුළුවන්, තේලම් කියන්න පුළුවන්, බොහෝ අකුසල් තියෙනවා. නමුත් තිසරණ සරණ ගිය පුද්ගලයෙක් පන්සිල් රැක්කොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුගති උපදිනවා කියලා. එහෙම දේශනා කරලා තියෙන්නේ සර්වඥතා ඥාණයෙන් මිසක් වෙන කෙනෙකුට එහෙම දේශනාවක් කරන්න බෑ. මොකද කර්ම විශ්ය ඒ තරම්ම සංකීර්ණයි. සමහරලාට හොඳ ගුණවත් භික්ෂුවක් දිහා බලලා නරක සිතුවිල්ලක් එපදුවොත් ඒකෙන්ම අපාගත වෙන්න පුළුවන්. හරියට කෝකාලික භික්ෂුව වගේ. කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාණන් කෙරෙහි අපහැදෙන. කෝකාලික භික්ෂුව කියන්නේ දේවදත්ත තෙරුන්ගේ දකුණත් සව් වගේ ඉන්න අගසව් වගේ ඉන්න භික්ෂුවක්. වරක් මේ ප්‍රශ්න ඇති වෙන්න කලින් සරියුත් මුගලන් දෙදෙනා අප්‍රසිද්ධියේ ඒ විහාරයට එනවා. ඇවිල්ලා කියනවා අපි කවුද කියලා කාටවත් කියන්න එපා. අපි විවේක ගන්න ආවි කියලා භාවනා කරනවා. ඒ මාස 3ම භාවනා කරලාට පස්සේ දැන් අපි යනවා කියලා සාරිපුත්ත මුගල්ලාන භික්ෂුන් දෙදෙනා කෝකාලික භික්ෂුවට දන්වනවා. එතකොට ඒ භික්ෂුව කියනවා ඇවත්නි ඉඳලා යන්න. දවසක් ඉඳලා යන්න. හෙට යන්න. අද යන්න. ගිහිල්ලා නගරෙට ගිහිල්ලා කියනවා කියන්න එපා කිව්ව කාලි ඉවරයි. ගිහිල්ලා කියනවා මේ දන්නේ නැද්ද? අගසව් දෙනම ඇවිල්ලා ඉන්නේ. ඇයි වන්දනාමාන කරන්නේ නැත්තේ කියලා. මොකද හිතනවා අග්‍රසාවක දෙන්න ආව කිව්වොත් පත්ත ලැබෙයි කියලා. කීවර පින්ඩපාත සේනාසන ගිලානත් පත්ත ලැබෙයි කියලා හිතනවා. පිරිකර ගොඩක් ලැබෙයි කියලා. එහෙම කිව්වහම ඉතින් අහනවා කවුද කොහෙද හිටියේ? ඇයි අර තෙරාසනෙ හිටපු භික්ෂුන් දෙනම? ඒ අගසව් දෙනම. දන්නේ නැද්ද කියලා කියනවා. කිව්වට පස්සේ පහවදා විශාල ජනකායක් පිරිකර අරගෙන එනවා. අරගෙන ආවම සාරිපුත්ත මොග්ගලණ භික්ෂුන් දෙනම අගසාවකයන් වහන්සේලා දෙනම බලනවා මේ ප්‍රත්‍ය කැපද? කැප නැහැ ඉල්ලල ගත්තේ. මේක Tamanට කැපද? Tamanට කැපත් නැහැ. කෝකාලික භික්ෂුවට කැපද? ඒකත් කැප නැහැ. ඒ හින්දා කියනවා මේවා කැප නැහැ. එහෙන් පිටින්ම අරන් යන්නේ. ඔය කෝකාලික භික්ෂුව හිතන් ඉන්නේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා අල්පේච්චයි. වැඩි බඩු පරිහරණය කරන්නේ නැහැ. ඒ හින්දා මට දීලායි ඔක්කොම තියෙන්නේ. එහෙනම් ඉතල තමයි ජනතාවට ගිහිල්ලා කියන්නේ. නමුත් මේ වැඩේ හින්දා තරහ වෙනවා. පස්සේ කාලෙක නැවත වතාවක් මේ නගරයට ආවම ප්‍රසිද්ධියේ සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂුන් දෙනම වඩින්නේ. ඒ ප්‍රසිද්ධියේ වැඩියාම මිනිස්සු මණ්ඩපයක් හදලා විශාල දානයක් දෙනවා. ඒ දානය දුන්නාම භික්ෂු 19ක් විතර වගේ සමග පැමිණෙන්නේ. සාරිපුත්ත මොග්ගලණ කියන භික්ෂුන් දෙනම මේ දෙන දානය පිළිගන්නේ. පිළිඅරගෙන කියනවා සංඝයාට පූජා කරන්න කියලා. තමන් තියාගන්නේ ඒකත්. නමුත් සංඝයාට දෙනවා. නමුත් එතනත් කෝකාලික භික්ෂුට ලැබෙන්නේ නැහැ. එතකොට හිතනවා කලින් බොරුවට අල්පෙච්චයි වගේ හිටියට දැන් බාර ගන්නවා බඩු කියලා. ඒ හින්දා තරහ වෙනවා හොඳටම. තරහ වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා පාපිච්චයි. පව් කරන්න කැමති. ඇංගිලා හොරෙන් පව් කරනවා කියලා දොස් කියනවා. ඒ දොස් කිව්වහම ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්නවා යාට පිළියමක් කරන්න බෑ, වළක්වන්න බෑ කියලා. නමුත් තුන් සැරයක් එපා කියලා කියනවා. එහෙම කියන්න එපා කියලා. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන වැනි උද්දස්සාවකයන් වහන්සේලාට වචනයක් කිව්වා. ඒ කර්මය අතිශයම බලවත්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රකාශ කරලා ජේතවනයෙන් එළියට යන්න හම්බෙන්නේ නැහැ. ජේතවනයේ ద్వාර කොට්ටක එහෙම නැත්නම් වාහල් කඩදී ගෙඩි දානවා. අබෑට තරම් ගෙඩි දාලා ඒව නෙල්ලි ගෙඩි තරම් ලොකු වෙලා දෙබර ගෙඩි තරම් ලොකු වෙලා බෙලි ගෙඩි තරම් ලොකු වෙලා පැලෙනවා. පැලිලා කෙසෙල් පොලයක් උඩ ඇලවෙලා මුකුත් කරගන්න බැරි වුණා. ඉතින් යන යන මිනිස්සු දොස් කිය කියනවලු අපරාධේ තමන්ගේ කටින්ම තමන් නැහුණා කියලා. ඊට පස්සේ පදුම කියන නිරේ උපදිනවා. පදුම කියන නිරේ උපදින්නේ ඒ නිරේ අවශ්‍ය ගන්න කියන්න බැරි තරම් කියලා තියෙනවා. ඉතින් අටුවා වෙනන් තියෙනවා පදුම කියලා වෙනම නිරයක් නැහැ. පදුම කියලා ගානක් අවිචි උපදිනවා. පදුම කියන්නේ විශාල ගානකට. විශාල ගානක් කියන්නේ දැන් කෝටියට බිංදු 7ක් තියෙනවා. ලක්ෂ 100ක් තමයි කෝටිය කියලා කියන්නේ. කෝටිය ප්‍රකෝටිය කෝටි ප්‍රකෝටිය නහුතේ නින්නහුතේ යනාදි වශයෙන් වැඩි වෙලා තවත් ඒ කියන්නේ කෝටිය කියන එක 15 සැරයක් කෝටියෙන් වැඩි කරාම තමයි පදුමේ කියන එක. ඒ ගණන් වලට මොකද ඒ දවස්වල විශාල ගණන් කරලා තියෙනවා අපිටත් වැඩිය. අපි දැන් මිලියන් බිලියන් ට්‍රිලියන් කියලා තව එකකින් දෙකකින් ඉන්නවත්තන ඒ දවස්වල 1.140 නකන් ගණන් හදලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කෝටිය 15 සැරයක් කෝටියෙන් වැඩි කරා. පදුමේ කියන ගාණයෙන්. ඉතින් ඒ තරම් දුක් විඳිනවා කියලා තියෙනවා. ඒ වගේ කර්ම කියන ඒවා සමහරලාට හිතන්න බෑ සුළු කර්ම දැන් කැලණිතිස්ස රජුරෝ ඒ භික්ෂුන් වහන්සේට මරණ දණ්ඩනේ නියම කරන්නේ තෙල් කටාරමේ බස්සන්නේ එතන වැරදීමකින් තමයි බස්ස ඒ තෙල් කටාරමේ බස්සනවා කියන කර්මය මේ මේ කියන්නේ දඬුවම දෙන්නේ. නමුත් ඒ මොහොතේදී රහත් වෙනවා ඒ භික්ෂුව. විදර්ශනාවදලා. රහත් වෙලා ඥාණයෙන් බැලුවාම තමන්ගේ කර්මයක් එළඹිලා තියෙනවා දැන් මැරෙන්න. පිරුණම් තමයි. මොකද්ද කර්මය කිව්වොත් බහිත. තමන් කිරි වාදනයක කිරි උණු කරමින් ඉන්නකොට මැස්සෙක් වැටුණාම තමන්ට පුළුවන්කම තියෙද්දි අරන් ගන්න නැතුව ඒ දිගටම රත් කරපු හිඳ තමයි තෙල්කට අරමේ වැටෙන්නලා තියෙන්නේ. ඉතින් තමන් කරන ඒවත් එක්ක හිතාගන්න බලාගන්න තමන්ට ਉਹ පළ දෙනකොට මොන මොනවා ඉද කියලා. ඒකයි කර්මයට බය වෙන්නේ කියන්නේ. මොකද ඒකයි 6-4 දන්නවා කියන්නේ. ඒක දන්න තරමටම 6-4 තේරෙනවා ඇත්තට. මම මේ දැන් 4යි කිව්වේ. 4නොත් 2යි මේකේ තියෙන්නේ. මේ නිරය ලෝකයි තිරසන් ලෝකයි විතරයි කිව්වේ. ප්‍රේත විශ්ය කිව්වෙත් නැහැ. ඉන්පසුව භාගතුන් වහන්සේ මේ පඬිතයාගේ පඬිත ලක්ෂණ තුනක් තියෙන බව දේශනා කරනවා. මොනවද? මේ පඬිතයා එහෙම නැත්නම් නුවණ තියෙන පුද්ගලයා කයින් කරනවා නම් හොඳ ක්‍රියාවක් කරන්නේ. වචනයක් කතා කරනවා නම් තමන් ගැන හිතලා අනුන් ගැන හිතලා තමන්ට ප්‍රයෝජනවත් වෙන අනුන්ට ප්‍රයෝජනවත් වෙන වචනයක් කතා කරනවා. කුසල ක්‍රියාවක් වෙන වචනයක් කතා කරනවා. මනසින් මොනව හරි හිතනවා නම් තමන්ටත් හොඳක් වෙන අනුන්ටත් හොඳක් වෙන දෙයක් තමයි හිතන්නේ. ඒක කියන උභයාර්ථය, ආත්මාර්ථය, පරාර්ථය කියන උභයාර්ථය කියන මේ අර්ථ දෙකම තමන්ටත් ප්‍රයෝජනයි. මේ ආත්මාර්ථය කියන එක බුදුරජාණන් වහන්සේ කියපු ආත්මාර්ථය නෙමෙයි. අපි මේ ආත්මාර්ථකාමී කියලා දැන් පාවිච්චි කරන්නේ. දැන් පාවිච්චි කරන එක මේ වැරදි වචනයක්. දැන් අපි පාවිච්චි කරන්නේ වැරදි ක්‍රියාවකට තමයි ආත්මාර්ථය කියලා. ආත්මාර්ථය කියලා කියන්නේ ඒ වෙලේ තාවකාලික වාසිය බැලුවා කියන එක තමයි අපි දැන් ආත්මාර්ථය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ට දියුණුව සලසන, තමන්ට සුවය සතුටක් ගෙන දෙන ක්‍රියාවට තමයි ආත්මාර්ථය කියලා කියන්නේ. පරාර්ථය කියන්නේ අනුන්ට හොඳක් වෙන, සුවයක් සතුටක් සොම්නසක් දැනෙන දේ. දැන් විතරක් නෙමෙයි හැම කාලෙම. සමහරලාට නුවණ තියෙන පුද්ගලයෝ ඉතා කුඩා සැපයක් අතාරිනවලු මහත් වූ සැපයක් ලැබීම පිණිස. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. එන්නේ මද වූ සැපය පරිත්‍යාග කරනවලු මහත් වූ සැපය විපුල වූ සුවය දැකලා. ඒක තමයි මහානදම් පුරන්නේ. එහෙම නැත්නම් භාවනා නියෝගීව ගත කරන්නේ. ලේසි දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මහ දන් දෙනවා. හොඳ සිල් රකින්න බුදුරජාන් වහන්සේ විසින් අනුමත කරපු සිල් රකින්න. ලේසියෙන් නෙමෙයි රකින්නේ. తాවකාලික සැපයක් අතහැරලා මහත් වූ සැපය පිනිස එක දවසක් හරියට උපෝසිත සිල් ගත්තොත් හරි අමාරු එක දවසක් ගන්න. හරියට දිවි ලෝක 6න් එකක උපදින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. පූර්ණ උපෝසතයකට පැය 24ක් රකින්න ඕනේ. 8 සිල් අඩුම ගානේ සිල්පද 8 රකින්න ඕනේ. ඒකට රකින්ද පුරුදු පුහුණු වෙන්න ඕනේ. පුරුදු පුහුණු වෙලා දවසක් හරි සාර්ථක කරගත්තොත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මනුස්ස ලෝකෙන් තුරට යන්න පුළුවන් කියලා ඊළඟ භවෙ. මේ නිවන් දැකීම පැත්තකින් කියලා මේ කියන්නේ. මේ ලෞකික වශයෙන් දේශනා කරලා තියෙනවා මේ තරම් ප්‍රමාණය. ඒ නිසා නුවණ තියෙන පුද්ගලයා තමන්ට සුව පිණිස දේවල් කරගන්නවා. අපි සමාජෙත් අපිට එහෙම දකින්න හම් වෙනවා. නුවණ තියෙන පුද්ගලයෝ පාසල් යන කාලේ නුවණ තියෙන පුද්ගලයා වැඩිපුර වෙලා සෙල්ලම් කරන්නේ නැහැ. තමන්ගේ කාලය වෙහෙස වෙන්න යොදනවා. පසු කාලයක බොහොම සතුටින් ඉන්න පුළුවන් කියලා දැනගෙන. මොකද පාසල් යන්න තියෙන්නේ අවුරුදු 12ක් 13ක් වෙන කුඩා කාලයක්. වැඩිදුර අධ්‍යාපනය කළා තව අවුරුදු 4ක් 5ක් කරන්න තියෙනවා. අපි හිතමු අවුරුදු 18ක් කියලා. අපි හිතමු අවුරුදු 20ක් ඉගෙන ගත්තා කියලා. නමුත් අවුරුදු 60ක් 70ක් හරි ජීවත් වෙන පුද්ගලයෙකුට ඉතුරු අවුරුදු 50ක්ම විවේක ගන්න පුළුවන්. මුල කාලේ විවේක ගන්න සෙල්ලම් කරලා හැමදේම අඩුවෙන් කරගන්න පුද්ගලයාට දිගටම දුක් විඳිනවා ඉතින් නැහැ. ඉතින් මේ ලෞකික ජීවිතයත් අපිට හොඳට බලන්න තියෙන පේන්න තියෙනවා. නුවණ තියෙන පුද්ගලයා කවුද? නුවණ නැති පුද්ගලයා කවුද කියලා. සමහරවිට දැන් අපි උසස් පෙළ විභාගය වගේ සමත් වුණාට පස්සෙත් හොඳ තේරීමක් දෙනවා. මේ ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා, මේ උපාධි පාඨමාලාවක් තියෙනවා. මොකද්ද කරන්න ලේසි? ඩිප්ලෝමා පාඨමාලාව අවුරුද්දයි. උපාධිය අවුරුදු 3ක් මහන්සි වෙන්න ඕන. ගොඩක් වෙහෙස වෙන්න ඕන. නමුත් එතනින් එහාට පදිය 4-5 ගුණයක් වැඩි. අඩු වෙහෙසකින් මුදල් උපයන්න පුළුවන්. නමුත් ලංකාවේ වැඩි හරියක් දෙනෙක් උපාධි කරනවා. එහෙම කරන්නේ නැහැ. වැඩි දෙනෙක් කරන්නේ ඩිප්ලෝමා පාඨමාලා. ඒ මොකද නුවණ තියෙන පුද්ගලෝ ටිකක් අඩුයි. හැම කාලෙකම සමාජයේ එහෙම අඩු ගතියක් පේන්න තියෙනවා. තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට වත් ඒ නුවණ යොදලා තමන්ට හොඳක් කරගන්න හිතනවනම් පස්සේ කාලෙක හරි මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. යම් කිසි පුද්ගලයෙක් ඒ නුවණ යොදලා ඉතා හොඳ පුණ්‍ය කර්මයක් කරගත්තොත්, දැන් අපි අවුරුදු 18ක් 20ක් කර මහන්සිලා එක ජීවිතයක්නේ සැපවත් කරගන්නේ. නමුත් එක පුණ්‍ය කර්මයක් හරියට කරගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා කල්ප 100 ගණන් 1000 ගණන් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියලා નિરાයාසයෙන් හැමදේම ලැබෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වෙනම සූත්‍ර දේශනාවක් කරලා තියෙන්නේ මා පුණ්‍ය භායි මා භික්කවේ පුඤ්ඤානම් භාවිත්‍ය. භික්ෂූනි පිනට බය වෙන්න එපා. පින කියන්නේ සැපයට වෙන නමක්. සැපයට විශේෂ නමක්. පුණ්‍ය කියන්නේ නැත්තම් පින කියන්නේ. පිනට බය වෙන්න එපා. සක්විති රජ කෙනෙකුට වඩා අඩු උපතක් තියෙන ඕනම කෙනෙකුට පින් ඕන වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ පඬිතයා තමන්ගේ ලක්ෂණ තුන හොඳ කාය කර්ම කරන්න, හොඳ වචී කර්ම, හොඳ මනෝ කර්ම කරන්න. ඒ කර්ම තුන කරලා ප්‍රතිඵල තුනක් ලබනවා. මොකක්ද? යම් කිසි තැනක නුවණ තියෙන මිනිස්සු කතා කරනකොට කතා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීම බොහොම හොඳයි. හොරකමෙන් වැළකීම හොඳයි. හොරකමක් කරන්න නැති පුද්ගලයෙක් ඕන කෙනෙක්ට විශ්වාසවන්තයි. යනාදි වශයෙන් හොරකම් කිරීමෙන් වැළකීමේ ආනිසංස එහෙම නැත්නම් හොඳ කියනවා. කාමයේ වර්ධවය සිටින්න නැත්නම් හොඳයි. ඕනම පුද්ගලෙක් ළඟින් තියලා යන්න පුළුවන් බයක් නැතුව. බොරු කියන්නේ නැත්නම් හොඳයි. කවදාකවත් ඒ පුද්ගලයා අපිව රවට්ටන්නේ නැහැ. සුරාමීරය පානය කරන්නේ නැත්නම් හොඳයි. මොකද හැම මොහොතකම ඔහුට හොඳ සිහියක් තියෙනවා. ඒ නිසා හැම මොහොතකම ඔහු හොඳ ක්‍රියාවක් විතරයි කරන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් මේ පංචශීලී ආනිසංස මිනිස්සු කතාබහක් යෙදෙනකොට මේ පන්සිල් රකින්න මේ පඬිත පුද්ගලයාට එහෙම නැත්තම් නුවණ තියෙන පුද්ගලයාට කල්පනා වෙනවලු මේ කියන ධර්මතා මාතුලක් තියෙනවා. එහෙනම් මේ කියන හොඳ මටත් අයිති කියලා පළවෙනිට සතුටක් ඇති වෙනවා. ඉන්පසුව රජවරු නොඑක් විදිහේ වදවන්දන දෙනකොට හොරු අල්ලගෙන ඒ නුවණ තියෙන පුද්ගලයාට හිතෙනවලු මේ හොරෙක්ගේ තියෙන ලක්ෂණ එකක්වත් මට නැහැ. එම නිසා කවදාකවත් රජුරු මට මේ වගේ දඬුවමක් දෙන්නේ නැහැ කියලා දෙවෙනි සතුටක් ලබනවා. ඉන්පසුව මරණාසන්න කාලේ අර කන්දක හෙවණැල්ල තමන් ළඟට එනවා වගේ කර්ම වේගයත් එක්ක මරණය ඔහු කරා එනකොට ඔහුට හිතෙනවා මම බොහෝ හොඳ වැඩ කරලා තියෙනවා. මම බොහෝ කුසල් කරලා තියෙනවා. ඒ නිසා මට පිහිටක් තියෙනවා. එම නිසා මට දැන් කොහෙට හරි යන්න වෙනවා නම්, යම් කිසි තැනකට මම ගින් ඉපදෙනවා නම්, මට කලින් හිටපු මුතුන් මිත්තන්ගේ නුවණ තියෙන පුරුෂෝ ගිය තැනට තමයි මම යන්නේ. එම නිසා ඔහු වෙහෙසටපත් වීමක්වත් කලබලයටපත් වීමක්වත් තමන්ගේ පපුවට අතින් පහර දෙමින් වැළපීමක්වත් අවුලෙන් අවුලටපත් වීමක් දකින්න ලැබෙන්නේ. ඔහු සතුටින්ම මිය ගිහින් දිව්‍ය ලෝකයෙන් එතකොට උපදිනවා කියලා කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා දිව්‍ය ලෝකේ සැපය උපමාවකින් කරන්නත් ටිකක් අමාරුයි. එහෙම කිව්වහම භික්ෂුවක් නැගිටලා භාගතුන් වහන්සේ අහනවා, භාගතුන් වහන්සේ උපමාවක් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුළුවනි භික්ෂුව කියලා. කියනවා භික්ෂුවනි, මේ ලෝකේ රතන හතකිනුත් ඉර්ධි හතරකිනුත් සමන්විත සක්විති රජ කෙනෙක් පහළ වෙනවා බොහොම කලාතුරකින්. එක්තරා රජ කෙනෙක් පුන් පොහොව දවසේ නාල සුදු ඇඳගෙන උපෝසත සිල් අරගෙන ඉන්නවා. ඉන්නකොට දිව්‍යමය වූ චක්‍රායුධයක්, චක්‍ර රත්නයක් පහළ වෙනවා. පරයන් දහසක් තියෙන දිව්‍යමය වූ චක්‍රායුධයක් පහළ වෙනවා ආසේ. ඉතින් ඒ රජුරන්ට කල්පනා වෙනවලු, මම අහලා තියෙනවා යම් කිසි රජ කෙනෙක් පොය දවසක හිස්සෝදා නහල සුදු ඇඳගෙන එහෙම සමාදන් වෙලා ඉන්නකොට මෙන්න මේ දිව්‍යමය වූ චක්‍රරත්නය පහළ වෙනවා නම් ඒ රජ ශක්ති තියෙනවා. මම ශක්තිද ශක්ති නෙමේද කියලා බලන්න ඕනේ කියලා රන් කෙන්ඩියකින් වමතින් රන් කෙන්ඩිය අරගෙන දකුණතින් පැන් ගිහිනවා කියලා කියනවා. චක්‍රරත්නය මට ලෝකේ දිනලා දෙන්න කියලා කියනවා. එහෙම කරාම චක්‍රරත්නේ ගමන් කරන්න පටන් ගන්නවා. රජතුමා චතුරංගනී සේනාවත් සමග ඒ චක්‍රරත්නේ පිටිපස්සෙන් යනවා. චක්‍රරත්නේ ආනුභාවයේ අහසින් යන්නේ. රජුරෝ කැමති ප්‍රමාණයක් අහසට නගිනවා. රජුරංගේ සිතුවිල්ලත් එක්ක. චක්‍රරත්නේ බලේ. ඉතා ඉහළින් ගමන් කරන්නේ නැහැ කියලා තියෙනවා. පහත ඉන්න පුද්ගලයන්ට මේ යන්නේ රජුරු, මේ යන්නේ සේනාධිපති, මේ යන්නේ සේනාව යනාදී වශයෙන් තේන ආකාරයට ඉතා උසකින් නැතු මද උසකින් ගමන් කරනවා කියලා කියනවා. මේ චක්‍රරත්නය කරකිනවා නැත්නම් ප්‍රවර්තනය වෙනවා එක්තරා දිශාවකට. ඒ දිශාවේ ඉන්න හැම රජ කෙනෙක්ම ඒ චක්‍රරත්නය දැක්ක ගමන්ම යටත් වෙනවා. යටත් වෙලා ඇවිල්ලා කියනවා, මහරජා ඔබ පැමිණියක හොඳයි, මේ රාජ්‍ය ඔබගේ, මේ රාජ්‍ය ඔබ ගන්න කියලා සටන් කරන්නේ නැතුව, කිසිම සටනක් නැතුව ඒ රාජ්‍ය දිනනවා. මේ රජතුමා කරන්නේ මොකද්ද? තොපගේ රාජ්‍ය තොපම තියාගන්න. හැබැයි නීති පහක් තියෙනවා. ප්‍රාණඝාතය කරන්න තහනම්, හොරකම කරන්න තහනම්, කාමය වර්ධවා හැසිරෙන්න තහනම්, බොරු කියන්න තහනම්, සුරා මේරේ පානය කරන්න තහනම්. ඒ නීති පහ ආඥාව පවත්වල අණ කරලා යනවා. ඉදිරියට යනකොට හැම රාජ්‍යයකම රජවරු ඒ ආකාරයට පිළිපදිනවා කියලා කියනවා. කිසිම රජ කෙනෙක් ඒ චක්‍රරත්නය දැක්කම සටන් කරන්න හිතන්නේ නැහැ කියලා කියනවා. මේ ආකාරයට මූද දක්වාම ගිහිල්ලා මූදරත් ප්‍රමාණයක් බහලා නැවත තව දිශාවකට ගමන් කරනවා. මේ ආකාරයට මුළු පොළොවම ශක්ති රජුරවන්ට අයිති වෙනවා. ඊට පස්සේ යම් කිසි තැනක ඒ ශක්‍රුවන ඇවිල්ලා නවතිනවා. නැවතුනහම එතන තමයි ශක්ති රජුරවන්ගේ රාජධානිය. නොඑක් අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් ඒ ශක්ති රජුරවන්ට අවශ්‍යයි. මේ ආකාරයට මහා බලවත් වූ පළවෙනි රතනයක් පහළ වෙනවා, චක්‍ර රත්නය කියලා. ඉන්පසුව අතිශයින් සුදු උපෝසත කුලයේ ඇතෙක් පහළ වෙනවා. ආකාශචාරී, අහසින් ගමන් කරන ඇතෙක්. තැන් හතකින් පොළොව ස්පර්ශ කරන තරම් ශරීරයක් තියෙන, මනා වැඩුණු ශරීරයක් තියෙන ඇතෙක්, සුදු ඇතෙක්. ඒ ඇතා ශක්තිත රජුරන්ගේ සිතුවිල්ල අනුව ක්‍රියා කරන. එක්තරා කාලයේ ශක්තිත රජුරු ඒ ඇතාව පරීක්ෂා කරන්න ඕනේ කියලා උදේ ආහාරයට කලින් මේ පෘථිවි වටේ එක වටයක් ගමන් කරනවා. පෘථිවිය බලන්න ගමන් කරලා වටයක් ගමන් කරලා තමයි උදේ ආහාරය ගන්නෙ. ඒ තරම් වේගයක් ඒ ඇතාට තියෙන ආකාශතාව. මෙන්න මේ ආකාරයේ වලාහක කුලයේ අශ්වයෙක් පහළ වෙනවා. තුන්වෙනි රතනෙ අශ්ව රතනෙ. ඒ අශ්වයා සම්පූර්ණයෙන්ම සුදුයි. හිස විතරක් කළුයි. මේ සක්විති රජුරන්ගේ අශ්වරතනය මෙන්න මේ ආකාරයේ ආකාශධාරි අස්වේ. ඒ අස්වයාටත් අර විදිහටම ලෝකේ වටේ රවමක් ගිහිල්ලා එන්න පුළුවන්ලු උදේ ආහාර ගන්න කලින් උදේ නැගිටලා. ඒ තරම් වේගයක් තියෙනවා කියලා කියනවා. ඉන්පසුව මාණික රත්නය පහළ වෙනවා. මාණික රත්නය කියලා කියන්නේ අතිශයින්ම පරිපූර්ණ වූ මාණික්යක්. රාත්‍රියේ හිුණත් එළිය තියෙනවා. විශාල කණුවකට නැත්තම් උණ බටයකට උණ ගහකට සවි කරලා එසෙව්වොත් එම හාත්පස යොදුන් ගණනක් හැතැම්ම ගානක් දවල් වෙනවා කියලා කියනවා. බොර ජලයකට ලං කරොත් එම ඒ බොර ජලයේ තියෙන කැටකැබලිති දූවිලි කොද්‍රව්‍ය සියල්ලම තැන්පත් වෙලා ජලය පැහැදිලි වෙනවා කියලා කියනවා. මේ වගේ බලය තියෙන මාණික රත්නය පහළ වෙනවා. ඒ මාණික රත්නය පරීක්ෂා කරන්න ඕනේ කියලා රජුරෝ චතුරංගනි සේනාවත් එක්ක උස ගහක බැඳගෙන උණ ගහක බැඳගෙන ගමන් කරන අය මාණික රත්නය පරීක්ෂා කරන්න. ඒ ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සු සූර්යයා උදා වෙලා කියන කර්මාන්ත පටන් ගන්නවා කියලා කියනවා. ඒ තරමට ඒ මාණික රත්නේ ස්වභාවවත් කියලා කියනවා. ඉන්පසුව සක්විති රජතුමා වෙනුවෙන්ම ඉපදුන ස්ත්‍රී රත්නයක් ඉන්නවා. ඒ ස්ත්‍රී රත්නේ ඉතා උසක් නැති, මිටිත් නැති, මහතක් නැති, කෙට්ටුත් නැති රන්වන් ශරීරයක් තියෙන රජතුමාගේ සිතුවිල්ලක්වත් ඉක්මවන්නේ නැති, රජතුමා සිතන ආකාරයටම ක්‍රියා කරන, කලින් නැගිටලා රජතුමාට අවශ්‍ය හැමදේම සපයලා දෙන, සොයා බලන, පසුව නිදාගන්න ස්ත්‍රියක්, ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. ඒ ස්ත්‍රී රත්නයගේ ශරීර අවයව රස්නි කාලෙට සීතලයි, සීතලකාර රස්නේ කියලා. ඉතින් මේ ආකාරයට සියලු සුබ දේවල් සහිත ශ්‍රී අංග මනාව මනා රූපයක් තියෙන ශ්‍රී රත්නයක් පහළ වෙනවා. ඉන්පසුව තව රත්නයක් පහළ වෙනවා. ගහපති රත්නය කියලා. එක්තරා පුද්ගලයෙකුට රජ්ජුරුවන්ට චක්‍රාවුදේ පහළ වුණත් එක්කම නැත්නම් චක්‍රරත්නය පහළ වුණත් එක්කම එක්තරා මිනිසෙකුට දිවසක් පහළ වෙනවා කර්මයෙන්. කර්මජ වූ දිවසක්. ඒ පුද්ගලයා ඇවිල්ලා රජුලන්ට කියනවා, මහරජේ මට වස්තුව පේනවා, නිධානය පේනවා, පොළොව යට තියෙන නිධාන, වතුර යට තියෙන නිධාන, පර්වත යට තියෙන නිධාන පේනවා. ඔබතුමා වෙහෙස වෙන්න එපා, මම ඔබතුමාට වස්තුව ගෙනත් දෙන්නම් කියලා මට සේනාව දෙන්න කියලා සේනාව අරන් ගිහිල්ලා නැව් වලින් ගිහිල්ලා ජලයේ තියෙන වස්තුව ගන්නවලු, පොළොව යට තියෙන වස්තුව හාරගෙන ගිනවලු. ඒ නිසා රජුලන්ට කර්මාන්තයේ දීම කරන්න අවශ්‍ය නැහැ. එක්තරා අවස්ථාවක සක්විති රජුරුව තමන්ගේ ගෘහපති රත්නය පරීක්ෂා කරන්න මූද මැද්දට ගිහිල්ලා නැවතින් ගෘහපති රත්නයට කියනවා, මට රතන යන්න ඕනේ දැන් කියලා. මූද මැද්දේ මහරජ මදක් ඉන්න කියලා මූදෙන් අරගෙන දෙනවලු රත්නය. ඒ වගේ දිවසක් තියනවලු ඒ පුද්ගලයාට ගෘහපති රත්නයට. ඉන්පසුව පරිනායක රත්නය කියලා පිරිස් පාලනය කරන්නා වූ ජ්‍යෙෂ්ඨ වූ පුතෙක්. සක්විති රජුන්ට අඩුම ගානේ පුතු 1000කට වැඩියෙන් ඉන්න ඕන කියලා තියෙනවා. එයින් ජ්‍යෙෂ්ඨ වූ පුතා පරිනායක රත්නය වෙනවා. ඒ පුතා දන්නවා බොහෝ විට ඊළඟට සක්විති වෙන්නේ පරිනායක රත්නය. පිරිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා ඒ සක්විති වෙනවා නම්. ඒ ඒ පුද්ගලයන් පිළිබඳ ක්‍රියා කරන ආකාරය දන්නවා. මේ පුද්ගල රජුරන්ට හිතවත්, මේ පුද්ගලයා හිතවත් නැහැ පෙන්වුවට. මේ පුද්ගලයා මාලිගාවේ මේ ප්‍රමාණයටයි එන්න ඕනේ. දැන් ඉස්සර සිටු මන්දිරවල රැස්වීම ශාලා මට්ටම් තුනකින් තියෙනවා කියලා තියෙනවා. පිටත රැස්වීම ශාලාව, මධ්‍යම රැස්වීම ශාලාව සහ ඇතුළත රැස්වීම ශාලාව. ඉතින් ඒ ඒ පුද්ගලයන්ගේ මට්ටම අනුව තමයි ඇතුළට ගන්න. හිතවත්කම අනුව තමයි ඇතුළට ගන්න. එතකොට මේ පුද්ගලයා මාලිගාව ඇතුළට යන්න ඕන කෙනෙක්ද, මාලිගාවෙන් මග නවතින්න ඕන කෙනෙක්ද කියලා පරිනායක රත්නය දන්නවා. ඉතින් ඒ පරිනායක රත්නය සියලු කර්මාන්ත රාජ්‍ය පාලනය පිළිබඳ අවබෝධයක් තියෙනවා. එම නිසා සක්විති රජුරන්ට ඇවිල්ලා කියනවා, මහරජා ඔබතුමා විවේක ගන්න, මම රාජ්‍ය පාලනය කරන්න, ඔබතුමා සැපසේ වාසය කරන්න. මෙන්න මෙවැනි රතන හතක් සක්විති රජුරන්ට පහළ වෙනවා. ඊට අමතරව ඉර්ධි හතරක් තියෙනවා. මොනවද මේ ඉර්ධි හතර? මොනවද මේ ඉරිදි හතර කියනවනම්, මේ රජතුමාට අනික් හැම පුද්ගලයෙකුටම වඩා, මනුෂ්‍ය ලෝකේ හැම මනුෂ්‍යයන්ට වඩා අතිශයින් වර්ණවත් වූ රූප ස්වභාවයක් තියෙන. ඉතාම ලස්සන ශරීරයක් තියෙන. 23 මහා පුරුෂ ලක්ෂණ තියෙන. ඉතාම ස්වභාවවත් ශරීරයක් තියෙන. මේ තමයි පරිවිනි යුද්ධය. දෙවෙනි එක තමයි මේ සක්විති රජුලන්ට ලෙඩ හැදෙන්නේ නැහැ. අල්ප ආබාධ. අවම ප්‍රමාණයක් හැදෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හැදෙන්නේ නැහැ කියන මට්ටමට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ අල්ප ආබාධ වූ භික්ෂූන්ගෙන් අග්‍ර කියන බක්කුල කියන අග්‍ර 80 මහා ශ්‍රාවකයන් වහන්සේ ගිහිගිය අවුරුදු 80ක් වාසය කරලා තමයි භික්ෂුත්වයට එන්නේ, මහාන වෙන්නේ. මහාන වෙලා උපසම්පදාවේ අවුරුදු 80ක් වැඩ ඉන්නවා. අවුරුදු 160ක් වැඩ ඉන්නවා. නමුත් දෙනකගේ කිරිදෝන ප්‍රමාණය වේලාවක්වත් ලෙඩක් හැදිලා නැහැ. නෙල්ලි ගෙඩියක තරම් බේතක්වත් බීලා නැහැ කියලා. නිරෝගීවන්තයෙන්ගෙන් අග්‍ර 80 මහා ශ්‍රාවකයන් වහන්සේ බක්කුල තෙරුවන්. මෙන්න මේ සක්විති රජුරෝ මේ වගේ අල්ප ආබාධ සහිතයි. මේ තමයි දෙවන ඊර්දිය. තුන්වෙනි ඊර්දිය තමයි සක්විති රජුරෝ දීර්ඝායුෂ්කයි. ඒ රටේ ඉන්න, ඒ ලෝකේ ඉන්න සියලු මනුෂ්‍යන්ට වඩා ආයුෂ වැඩි. හතරවෙනි ඊර්දිය තමයි ක්ෂත්‍රියන්ට, එහෙම නැත්නම් රජවරුන්ටවත්, බ්‍රාහ්මණයන්ටවත්, සිටුවරුන්ටවත් ඒ කිසිම කෙනෙකුට රජුරෝ දිහා බලන් ඉඳලා ඇති වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. දිගටම රජුරෝ දිහා බලන් ඉන්න. ඒ තරම් රජුරෝ දිහා බලන් ඉන්න කැමති. මේ සක්විති රජුව අප්‍රිය කරන පුද්ගලෙක් නැහැ. හැමෝටම ප්‍රියයි රජුරෝ. ඒක තමයි හතරවෙනි ඊර්දිය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා අහන භික්ෂුන්ගෙන්, භික්ෂුවනි මේ රතන හතකුයි ඊර්දි හතරකුයි තියෙන රජුරෝ සපක් විඳිනවද කියලා. එතකොට භික්ෂුන් කියනවා, ගෞතම වහන්සේ එක රතනයක් තිබ්බත් සපය කියලා කියන්න බැරි තරම්. ඔය කියන රත්නවලින් රතන හතකුයි ඊර්දි හතරකුයි තියෙනකොට මොන කතාවක්? එතකොට ඒ එහෙම භික්ෂුන් පිළිතුරු දුන්නාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අල්ලේ තියාගන්න පුළුවන් කැටකැවල්ලක් අරගෙන කියනවා, පාෂාණයක් අරගෙන කියනවා, මේ පාෂාණයයි හිමාල පර්වතයයි අතර ප්‍රමාණය කොහොමද කියලා. නැවත භික්ෂුන් උත්තර දෙනවා, භාග්‍යවතුන් වහන්සේ ප්‍රමාණ කරන්න බෑ. 100කින් එකයි, 1000කින් එකයි, ලක්ෂකින් එකයි, කෝටිකින් එකයි කියලා ප්‍රමාණයක් කියන්න බෑ. එහෙම කියන්න අමාරුයි. එහෙනම් කියනවා මේ සක්විති රජුරෝ ඒ රතන හතකිනුයි, ඉරිදි හතරකිනුයි විඳින සැපය තියෙනවා නම්, අන්න ඒ සැපය මේ පාෂාණය වගේ නම් දිව්‍ය ලෝක සැපය හිමාල පර්වත රාජයා වගේ දැනගන්න කියලා. හිමාල පර්වත රාජයාගේ තරම දන්නවනේ. හිමාල පර්වත රාජය කියලා කියන්නේ ඉන්දියාව, තිබෙටේ, නේපාලය අරහට මං හිතන්නේ ඉන්දියාවෙන් භාගයක් ප්‍රමාණයක්වත් ඇති, ඊටත් වැඩිද මන්ද. ඊටත් වඩා ලොකු ඉන්දියාවේ භූ ප්‍රමාණයක් ගත්තොත් ඒ විශාල භූ ප්‍රදේශයක් හිමවත් පර්වත රාජයා කියලා. හිමාල පර්වත රාජයා. අන්නේ ප්‍රමාණය කියලා දැනගන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මෙන්න මේ පුද්ගලයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මෙන්න මේ වගේ සැප විඳලා නැවත මනුස්ස ලෝකෙ පුදුනහම ඉපදෙන්නේ කොහොමද? එක්කෝ රජ කුලේ, එක්කෝ බ්‍රාහ්මණ කුලේ, එහෙම නැත්නම් සිටු කුලේ ඉපදිලා නැවත කුසල් කර ගන්නවා. කුසල් කරගෙන නැවත ස්වර්ගයට යනවා කියලා කියනවා. හරියට තුදුවකට ගිය පුද්ගලයේ පළවෙනි ඔට්ටුවෙන්ම මහත් වූ ධනස්කන්ධයක් දින්නොත් ඒක දිනුමක් නෙමෙයිලු ඒ තරම්. මේ කුසල කර්මයක් කරලා පුද්ගලයේ එකවරක් ස්වර්ගයට ගියොත් දිනුවා වගේ මේ දිනන එකට සංසන්දනය කළහම කියලා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ බාලයාගේ බාල ලක්ෂණ හඳුනා ගැනීමත්, ඒ ලක්ෂණ තුන අනුව ඔහු විඳින ප්‍රතිඵල තුන, නුවණ තියෙන පුද්ගලයාගේ පඬිත ලක්ෂණ තුනත්, ඒ ලක්ෂණ තුන තිබීම නිසා ඔහු විඳින ප්‍රතිඵල තුන දේශනා කරනවා. මේ තමයි බාල පඬිත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ.